සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්දම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස පින්වත්නි දැන් පසුගිය දවස් තුනකම හවස් වරුවේ අහලා දැනගත්තේ මේ මහා සතරතිපට්ඨාන සූත්‍රයේ විග්‍රහ කර වදාළ ඒ පබ්බ 21ක් පිළිබඳව මේ පියවර 21ෙම්ම පබ්බ 21ෙම්ම විග්‍රහ කළේ මේ ආනපානසති සමාධිය පටන් අරගෙන ඒ ආනාපානසති සමාධිය බහුලව දිගටම කරගෙන යනකොට සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව සහ මුලින්ම උදුරා දමන්නට උපකාර වන පියවර 37ක් පූර්ණ කර ගැනීම. එනිසා මේ රාග භව, ద్వේෂ භව, මෝහ භව සහ මුලින්ම උදුරා දැමීමට තමා මේ අංග 37ම මේ පියවර 37ම උපකාර වෙන්නේ. ඒ පියවර 37ම පරිපූර්ණ වෙන්නේ එකක් කරනකොට. ඒ කරන කලයුතු හරිහැටියට නිවැරදිව දැනගෙන කළ යුතු එකම දේ තමා, එකම ධර්මතාවය තමා මේ ආනපාන සති සමාධියෙන් ක්‍රියා කිරීම. එනිසා මේ ආනපාන සති සමාධිය පිළිබඳව නිවැරදිව තේරුම් ගත යුතුයි. ආනපාන සති සමාධිය කියන එක අස්ස පස්ස දෙපැත්ත, ආන කියන්නේ අස්ස, පාන කියන්නේ පස්ස. පස්ස කිව්වේ ප්‍රාණය පජහති පහනාති පස්සති කියන කරුණු තුනම එකතු වුණාම තමයි පජහති, එහෙම නැත්නම් පාන. අස්ස කිව්වේ ආශ්‍රය, එහෙම නැත්නම් අස්ස, එහෙම නැත්නම් ආන, එහෙම නැත්නම් සේවිතබ්බා, එමත් නැත්නම් කරණීය. මේ කරණීය, අකරණීය, සේවිතබ්බා, අසේවිතබ්බා, ආන පාන, අස්ස පස්ස ආදී මාගදී භාෂාවේ වචන වලින් කියපු දෙපැත්ත හරියටියට තේරුම් ගත්තේ නැත්නම් කෙනෙකුට මේ අස්ස සිස්සාමීති සික්කති, පස්ස සිස්සාමීති සික්කති කියන දෙකම තේරුම් ගන්න බෑ. ඒක නිසා අර සේවිතබ්බා අසේවිතබ්බා සූත්‍රේ පැහැදිලි කරලා දුන්නේ නොකල යුතු වැඩක් නැති කෙලෙස් උපදින කිලුටු වෙන මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව කිලුටු වෙන සියලුම ක්‍රියාකාරකම් කායකම්ම, වචීකම්ම, මනෝකම්ම ආශ්‍රය නොකර බැහැල කළ යුතුයි. ඒ වගේම මේ බඹයක් පමණ වූ ශරීර කූඩුව පිරිසිදු වන සුචරිතයට පත්වෙන, තීනි සුචරිතය වැඩෙන සියලු යහපත් දේ හැම විටම බහුලව ආශ්‍රය කළ යුතුයි. ඒ නිසා බොහෝ විට හිතකට එන්න පුළුවන් ඇහැකන් ආසය දිවකය මන පාවිච්චි කරනකොට අර සංසාරේ දීර්ඝ සංසාරේ පුරුදු කරගෙන ආපු ගතිය නිසා වැරදි කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක විහිංසා විතක්ක එමනනම් ඒ මොහොතේ ඇහෙන් දැක්ක කණෙන් ඇහුව නාසයට දිවට කයට මන කියන පහට අරමුණු වූ ආගන්තුක උපකෙලස් නිසා කිලුටු වෙන්න පුළුවන්. ඒ දෙකම පාන කළ යුතුයි, පස්ස කළ යුතුයි, එක අත්හැරිලා ඉවත් කර යුතුයි. එහෙම වැරදි දෙයක් හිතට අරමුණු වූ මොහොතෙම ඒ දේ අස්කරලා ඒ මොහොතෙම ඊට ප්‍රතිවිරුද්ධ වූ යහපත් දේ ආශ්‍රය කළ යුතුයි. ඒකයි ආනපාන. උදාහරණයක් ඇටියට ව්‍යාපාද විතක්ක විචාරයක් එනවනම් තරහක්. ඒ තරහක් හිතට එන මොහොතෙම මොන ක්‍රමයකින් හෝ නොයකුත් ක්‍රම සන්තාන විතක්ක සූත්‍රයේ විග්‍රහ කරලා තියෙනවා. ඒ ආපු වේගය මැඩපාත්තලා අපි මේ තරහ හිතෙන් ඉවත් කළ යුතු. ඒ සඳහා සන්තාන විතක්ක සූත්‍රයේ කාටත් තේරුම් ගන්න පුළුවන් එක දෙයක් එක කාරණයක් විතරක් විග්‍රහ කරන්න අවශ්‍යයි. දැන් වේගයකින් එකපාරට කවුරු හරි බැන්නොත් නොගැලපෙන දෙයක් කළොත් එහෙම නැත්නම් තමන්ට නොපෑහෙන නොසීහෙන තමන් බලාපොරොත්තු වූ නැති දෙයක් ඒ පුද්ගලයෙක් අතින් තමන් ළඟම ඉන්න පුද්ගලයෙක් අතින් තමන්ගේ ළඟම ඥාතියෙක් අතින් සිදු වුණාම අර බාහිර පුද්ගලයෙක් අතින් සිදු වුණාට වඩා වේගයක් ආවේගයක් චිත්තාවේගයක් එනවා. මේ ආවේගයේ චිත්තාවේගය නවත්තන්න සන්තාන විතක්ක සූත්‍රයේ ක්‍රමයක් තියෙනවා, ක්‍රමයක් කියලා දීලා තියෙනවා. අපි ආරෝහණ අවරෝහණ හැටියට ක්‍රමයක් ක්‍රියාත්මක කළ හැකි. අර තරහක් වේගයක් එන බව තේරුම් ගත්ත ගමන්ම ඒ වේගය දිගේ අපි ගමන් නොකර එකපාරට අපිට පුළුවන් 1 2 3 4 5 5 4 3 2 1 ඒ කියන්නේ 1 2 3 4 5 කියලා ගිහිල්ලා ආපහු එනවා 5 4 3 2 1. මේක මේ ක්‍රමයට කරනකොට අර වේගය එක පාට මැඩ පාටනවා. ඒ වේගය මැඩ පාටු ගමම්ම අපිට පුළුවන්කම තියෙනවා අර තරහ යටපත් කළා මෙත්තානුස්සතිය වඩන්න. ඒ මෙත්තානුස්සතිය වඩන්න බෑ අර වේගය ඒ විදිහටම රෝධ ගහනකොට රවුම් ගහනකොට ඒ වේගය හිතේ ක්‍රියාත්මක කරන වෙනකොට. ඉතින් ඒක නිසා මේ සඳහා තව නොයෙකුත් ත්‍රිපිටකයේ තියෙන නොයෙක් තැන්වල නොයෙකුත් උපක්‍රම දීලා නමුත් කාටත් හොඳටම තේරෙනවා අර වේගය එකපාරටම මේ විදිහට අවරෝහණ ආරෝහණ ක්‍රමයට මේ ඉලක්කම් භාවිතා කිරීමෙන් අපිට පුළුවන්කම තියෙනවා එකපාරට හිත අර හිතේ වේගය මැඩලන්න. එනිසා එහෙම තරහක් වෛරයක් ක්‍රෝධයක් ඊර්ෂ්‍යාවක් වගේම රාගයක් ඇලීමක් ඒ වගේම මානයක් ආව ගමන් පුළුවන් දැන් මේක පුරුද්දක් නැති නිසා තමයි තාම මේක කරන්න අමාරු. නමුත් ඔක පුරුදු වුණාට පස්සේ පුළුවන්කම තියෙනවා. ඒ නිසා තමන්ගේ හිත අර සමතේටපත් කරගන්න මේ වගේ ක්‍රමයකුත් තියෙනවා. ඊට පස්සේ මෙත්තානුසතිය වැඩුවත් අර තරහ තාවකාලිකව යටපත් වෙනවා පමණයි. ඊට පස්සේ දැන් අර ආරෝහණ අවරෝහණ විදියට ඉලක්කම් ගණන් කරලා අර බිඳුවට එකට බිඳුවට ආවට පස්සේ මෙත්තානුස්සතිය දෙතුන් පාරක් වඩලා මේ මෛත්‍රී සිතක් පතුරවත් තාමත් සමතයටපත් වුණා විතරයි හිත. තාම ඒකේ ආනපාන තවත් පියවරක් තියෙනවා. දැන් තේරුම් ගන්න ඕනේ මේ තරහ තමන්ගෙම හිතේ යටි හිතේ පැවතිලයි මේ මතු උනේ ඇවිස්සුනේ. එනිසා මේ තරහ නිච්ච වෙලා තියෙන්නේ. එනිසා මේ තරහ නිච්ච වූ නිච්ච සංඥාව ඒ මොහොතේම අනිච්ච අර සංඥාවේ අනිච්ච බව අර තරහ සංඥාවේ අනිච්ච බව මෙනෙහි කළා. ඒ තරහ නිච්ච සංඥාව හිතෙන් ප්‍රහාණය කළා අයින් කළා අස් කළා දාන්න ඕන. ඒ වගේම මේ තරහ නැවත නැවතත් ඇවිස්සෙන්නේ මතු වෙන්නේ ඒක මේ සංසාරේ අපි සුව හැටියට ඒක සුවයක් හැටියට ඒක සුබ හැටියට ඒක යම් ආස්වාදයක් ලබන නිසා අර වෛරකාරයට විරුද්ධකාරයට කොනිටලා මොකක් හරි තරහෙන් කරලා අපි ආස්වාදයක් ලබලා තියෙනවා. ඒ නිසා ඒක අවසාන වශයෙන් දුකකට හේතු වෙනවා. එනිසා මේ දුක්ඛ අනුපස්සනා කළා අර සුඛ සංඥාව හිතෙන් අත්හරිනකම් ඒ අනි දුක්ඛ අනුපස්සනාව වඩලා සුඛ සංඥාව අත්හරින්න ඕන. ඒ වගේම මේ තරහ තමන් තුළ අත්ත හැටියට උපාදානය කරගෙන මමත්වයෙන් පවත්වාගෙන යනවා. මේ තරහ තිබුණොත් තමන්ව අනාථ වෙනවා. එනිසා අනත්ත අනුපස්සනා කරලා මේ අත්ත සංඥාව හිතෙන් උදුරලාස් කරන්න ඕන. ඒ කරනකොට මේ අනිච්ච අනුපස්සනා කරලා නිච්ච සංඥාව, දුක්ඛ අනුපස්සනා කරලා සුඛ සංඥාව, අනත්ත අනුපස්සනා කරලා අත්ත සංඥාව අයින් කරනකොට ඉබේම ඒ තරහට බැඳෙන්නේ නැහැ. නිබ්බිදානුපස්සනාව වැඩෙනවා. නිබ්බිදානුපස්සනාව වඩනකොට අර අභිනන්දනය අර තරහ නිසා හිතේ ඇති වූ අභිනන්දනයක් තියෙනවා. ඒක හිතෙන් ඉවත් වෙනවා. ඒ අනුව ක්‍රෝධ කිරීම නවත්වනවා. නිරෝධානුපස්සනාව වඩලා එකෙන් විදී නිදහස් වෙනවා. ඒ අනුව පටිනිසග්ගානුපස්සනාව කරලා වඩලා මේ තරහ උපාදානය කරගෙන තිබුණේ ඒ උපාදානයේ සබ්බූපදී පටිනිසග්ග වෙනවා. මේ අනුව මේ ආනපාන සති සමාධිය ඕනෑම අවස්ථාවකට යොදන්න පුළුවන්. ද්වේෂයට, රාගයට, මානයට, ඕනෑම ඇහෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් එන ඕනෑම ඔය කියන අරමුණු තුනෙන් ඕන පැත්තකට ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක. ඒ ප්‍රිය අප්‍රිය අදුක්කම අසුක තුනම ආමිසයි මේ අනුසති වඩනකොට හතර එක නිරාමිෂ සත්වයට හිත පත් වෙනවා. දැන් මේ බුදුහාමුදුරුවෝ දේශනා කර වදාළ සූත්‍ර වලින් පිටු අංක 79 මේ මහා රාහුලෝවාද සූත්‍රයේ දිගටම ලොකු සූත්‍රය. ඒ සූත්‍රය සම්පූර්ණයෙන් අරගෙන නැහැ. ඒ සූත්‍රයේ උඟක් දිග සූත්‍රයක්. නමුත් ඒ සූත්‍රයේ මේ ආනපාන සති සමාධියට ඉතාමත්ම වැදගත් අත්හරින්න බැරි කොටසක් මේ පොතේ 99 පිටුවේ 100 පිටුවේ විග්‍රහ කරලා තියෙනවා. මේක හොඳට තේරුම් ගන්න ඕන. මෙතෙන්දි තියෙන්නේ පැහැදිලිව ආනපාන සතර බ්‍රහ්ම විහරණයට යොදලා මේ රාහුලෝවාද සූත්‍රයේ මිටි ඉස්සෙල්ලා ඔය 120 අංකයට ඉස්සෙල්ලා තව මේ දිගටම තියෙනවා. නමුත් ඒවා අපි අරගෙන නැහැ. ඒවා තියෙන්නේ ආනපානම තමයි. නමුත් මේ මෙතෙන්දී මේක හොඳට කියවලා තේරුම් ගන්න ඕන. මෙත්තං රාහුල භාවනං භාවේහි මෙත්තං හි තේ රාහුල භාවනං භාවයතෝ යෝ ව්‍යාපාදෝසෝ පහීසති. මෙත්තානුස්සතිය වඩනකොට, බහුලව වඩනකොට ව්‍යාපාදය, ව්‍යාපාද කියන්නේ ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, දෙවෙනි වේෂය, වැයවෙන පාදය, වැයවෙන පැත්ත, පහීසති. අර මෙත්තානුස්සතිය වඩනකොට බහුලව ව්‍යාපාදයේ හිත ඉවත් වෙනවා. ඊළඟට කරුණං, මේ කරුණං, මේක කරුණා නෙමේ කරුණං. රාහුල භාවනං භාවේහි කරුණං ඊතේ රාහුල භාවනං භාවයතු යා විහෙසාසෝ පහියති. විහෙසා කියන්නේ විහිංසාව, කෙනෙකුට බාධක වූ කරු ඉවත් වෙනවා. තමන්ගෙන් කෙනෙකුට බාධක, විහිංසා, විතක්ක විචාර, විහිංසා විතක්ක විචාර කියන ඒවා ප්‍රහාණය වෙනවා. පහීසති. දැන් මේ දෙකේම හොඳට තියෙනවා ආනපාන. මෙත්තානුස්සතිය වැඩෙනකොට ව්‍යාපාදයේ හිතෙන් ඉවත් වෙනවා. කරුණා භාවනා කරනකොට විහිංසාව හිතෙන් ඉවත් වෙනවා. මුදිතං රාහුල භාවනං භාවේහි මුදිතං හිතේ රාහුල භාවනං භාවයතෝ යා අරති සා පහීසති. දැන් අරති කියන්නේ මේ හිතේ ඇතිවන වැරදි ගතියක්. රති, විරති, අරති කියලා වචන තුනක් කවුරුත් අහලා තියෙනවා. අර රති, විරති, අරති. විරති කියන්නේ ඒ රතියෙන් සහමුලින්ම වෙන් වෙලා, අරති කියන්නේ රතිය අත්තරිනවා. රති කියන්නේ මේ කය රමණය කරන සියලුම කොටස් හයම, හය ආකාරයම එකහු කළාම ඒකට කියනවා රති කියලා. ඒ නිසා මේ මුදිතං රාහුල භාවනං භාවේහි අරති සා පහීසති. හිතේ තියෙන අරටිය ප්‍රහාණය වෙන්නේ මුදිතා භාවනා කරනකොට. ඊට පස්සේ දැන් මේ තියෙන්නේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා හතර බ්‍රහ්ම විහරණය. උපේක්ඛං රාහුල භාවනං භාවේහි උපේක්ඛං හිතේ රාහුල භාවනං භාවයතෝ යෝ පටිගෝ සෝ පහීසති. පටිගය, පටිගය කියන්නේ ගැටීම. එහෙම නැත්නම් කාම රාග පටිග කියන තුනම තමයි මේ මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා භාවනා කරනකොට අවසාන වශයෙන් පටිගයත් හිතෙන් ඉවත් වෙනවා. සෝ පහීසති. පහීසති කියන්නේ ප්‍රහාණය වෙලා ඉවත් වෙලා හිත නිදහස් වෙනවා. ඊළඟට දැන් මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා ආනපාන හැටියට විග්‍රහ කළා. එකක් ගන්නකොට යහපත් එක භාවනා කරනකොට අයහපත් එක හිතෙන් ඉවත් වෙනවා. ඊළඟට අසුභං රාහුල භාවනං භාවේහි අසුභ සංහිතේ රාහුල භාවනං භාවයතෝ රාගෝසෝ පහීසති. රාගය කියන්නේ මේ සුන්දර බවට අපේ හිතේ ඇතිවෙන ඇල්ම. එනිසා අසුභං භාවනා කරනකොට රාගය පහීසති. ඊළඟට අනිච්ච සංඥං රාහුල භාවනං භාවේහි අනිච්ඡං හිතේ රාහුල භාවනං භාවයතෝ අස්මිමානෝසෝ පහීයති. දැන් අස්මිමානය තමයි අර නිච්ච, සුඛ, අත්ත තුනේම එකතුව බලවත්ම තත්ත්වය තමයි අත්ත කියන අස්මි මානෙ. එනිසා මේ මමත්වය, අත්ත බව නැති වෙන්න නම් මේ අනිච්ච මෙනෙහි කරන්න ඕන. එතකොට නිච්ච සුඛ අත්ථ අස්මිමානිය සියල්ලම හිතෙන් පහීසති. ඊළඟට දැන් මේ දිගටම ආනපාන සතිමයි කියන්නේ එකක් භාවිතා කරනවා යහපත් දේ, අර කෙලෙස් උපදින අයහපත් දේ පහීසති. ආනපාන සතින් රාහුල භාවනං භාවේහි ආනාපාන සති හිතේ රාහුල භාවිතා බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා කතං භාවිතාච රාහුල ආනාපාන සති කතම් බහුලී කතා මහප්පලා හෝති මහානිසංසා. ඉද රාහුල බික්කු නැවතත් අර සියලුම සූත්‍රවල තියෙන අරඤ්ඤගතවා රුක්කමූලගතවා සුඤ්ඤාගාරගතවා නිසීදති පල්ලංකං ආභුජිත්වා උජුංකායම් පනිදාය පරිමුඛං සතින් උපට්ඨපෙත්වා සෝ සතෝව අස්ස සති සතෝව පස්ස සති ආශ්‍රය කිරීම ප්‍රාණ කිරීම මේ ආකාරයට මේ ඉස්සරහ කියපු දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති දීගං පස්ස සන්තෝ දීගං පස්ස සාමීති පජානාති රස්සං වා අස්ස සාමීති රස්සං වා පස්ස සාමීති පජානාති. එවගේම සබ්බකාය පටි සංවේදී අර සියලුම සූත්‍රවල තියෙන ආකාරයට මෙතනත් වීතිකල් විල කියලා තියෙනවා. ඊට පස්සේ පීටිපටි සංවේදී අසසි සාමීති පීටිපටි සංවේදී පස්සසි කාමීති සුඛපටි සංවේදී අසසි සාමීති සුඛපටි සංවේදී පස්සසි සාමීති ඒ ආකාරයට විග්‍රහ කළා. චිත්තපටි සංවේදී අස්ස පස්ස විග්‍රහ කළා. ඊළඟට තියෙනවා චිත්ත පටි සංවේදී අසසි සාමීති සිකති චිත්ත පටි සංවේදී පසසි සාමීති සික්කල විග්‍රහ කරලා ඊට පස්සේ අර විමෝචයන් චිත්තං මේ චිත්තානුපස්සනාව විග්‍රහ කරලා ඊළඟට තියෙනවා අනිච්ඡානුපස්සී අසසි සාමීති සික්කති අනිච්ඡානුපස්සී පසසි සාමීති සික්කති විරාගානුපස්සී අසසි සාමීති සික්කති විරාගානුපස්සී පස්සසි සාමීති සික්කති නිරෝධානුපස්සී අසසි සාමීති සික්කති නිරෝධානුපස්සී පස්සසි සාමීති සික්කති පටිනිසග්ගානුපස්සී අසසි සාමීති සික්කති පටිනිසග්ගානුපස්සී පස්සසි සාමීති සික්කති. මේ දෙපැත්ත ආනපාන මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කායගත සති සූත්‍රයේ සියලුම සූත්‍රවල ගිරිමානන්ද සූත්‍රයේ මේ තියෙන එක දැන් මෙතන හොඳට තේරුම් ගන්න ඕන. අස්ස පස්ස කියන එක හුලං ඇදීම පිටකිරීම හෝ අර වායු රැල්ලට ඇතුළට ගැනීම පිටකිරීම හෝ නෙමෙයි. මෙතන තියෙන්නේ මේ අනිච්ච අස්සසි සාමීති අනිච්ච පස්සසි සාමීති සීපත් කරනකොට අර නිච්ච සංඥාව අර හිතෙන් පහීසති. ඒ වගේම විරාගානුපස්සනාව අස්සසි සාමීති සික්කති පස්සසි සාමීති සික්කති කරනකොට රාගය හිතෙන් පහීසති. ඒ වගේම නිරෝධානුපස්සී අසසිසාමීති පස්සසිසාමීති කරනකොට අර රෝධ ගැහීම හිතෙන් නැවතිලා අර සමුදය සම්පූර්ණයෙන්ම නැති වෙනවා. ඒ වගේම පටිනිසග්ගානුපස්සී අසසිසාමීති සික්කති පස්සසිසාමීති සික්කල් වෙනකොට මේ උපාදානය කර ගැනීම සම්පූර්ණයෙන්ම හිතෙන් නැති වෙනවා. එවං භාවිතාකෝ රාහුල ආනාපාන සති එවං බහුලී කතා මහප්පලා හෝති මහානි සංසා එවං භාවිතාය රාහුල ආනාපාන සතියා එවං බහුලී කතාය යේපි තේ චරිමකා අස්සාසා තේපි විදිචාට නිරුජ්ජಂತಿ නෝ අවිදිතාති විදිතාච නෝ අවිදිතාච ඉදමෝච භගවා අත්තමනු ආයස්මා රාහුලෝ භගවතෝ භාසිතං අභිනන්දිති නිමිත්තං අස්සාස පස්සාසා අනාරම්මන මේක චිත්තස්ස නිමිත්තං අස්සපාස්ස අසා අනාරම්මන මේක චිත්තං චිත්තස්ස කරුණු තුනක් නිමිත්තං අස්සාස්සපාස්ස අසා අනාරම්මන මේක චිත්තස්ස මේ කරුණු තුන අජානතෝච තයෝ ධම්මා තයෝ ධම්මා කියුවේ මේ ධර්මතා තුන භාවනා නූප ලද්බති අර නිමිත්ත දිගේ රවුන් ගන්නවනම් අස්වාස පස්වාස නියමයෙන් නොකරනවනම් අනාරම්මන මේක චිත්තස්ස තියෙනවනම් විසඤ්ඤ අසඤ්ඤ තත්වේනම් භාවනා නූප ලබ්බති හේතුව මොකද මේ තයෝ ධම්මෝ අජානතු දැනගෙන කරනවා නෙමෙයි පෙරදියට උස්ම ගැනීම පිටකිරීම උලන් ඇදීම් පිටකිරීම වගේ දෙයක් කරනවා නම් දැනගෙන කරණීම නෙමෙයි ඒ වගේම මේ නිමිත්තං අස්සපස්සාසා අනාරම්මන මේක චිත්තස්ස හරියටම දැනගෙන කරනවා නම් ජානතෝ ච තයෝ ධම්මේ භාවනා උපලබ්බති භාවනාව සම්පූර්ණ වෙනවා ආනාපාන සති සමාධිය ඒ අනුව ආනාපාන සති යස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යතා බුද්ධේන දේශිතා සෝ ඉමං ලෝකං පහාසේති අබ්බා මුත්තෝච චන්දිමාත බලාකුළු වලින් බැසුණු සඳ විවෘත වෙන්නාසේ තමන්ගේ හිතේ තිබුණු සියලුම කෙලෙස් මේ ආනාපාන සති යස්ස නියම නිවැරදි ආකාරයට දැනගෙන පරිපූර්ණ කරගත්තොත් සුභාවිතයට ගත්තොත් ඒ අනුව අනුකුබ්බම් පරිචිතා එක දිගටම අනුක්‍රමික වශයෙන් දිගින් දිගටම අනුගමනය කරනකොට කොහොමද යතා බුද්ධේන දේශිතා බව උදුරා දමන්නට උපකාරවන දේශනා කර නිවැරදි ක්‍රමය අනුගමනය කළොත් ඒ අනුව තමාසෝ ඉමං ලෝකම් පහසේති අඳුර දුරු වෙලා අබ්බා මුත්තෝච චන්දිමාති අර වලාකුළුවෙන් මිදුන සඳමෙන් හිත පිරිසිදු වෙනවා අලෝකෝ උදපාදි කියන තත්වයට පත් වෙනවා එනිසා මේ පොඩි නෙමේ මේ රාහුල හාමුදුරුවන්ට බුදුහාමුදුරුව ඒ තත්ත්වයට ආවහම අවුරුදු 19දී හෝ 20දී තමා මේ මහා රාහුලෝවාද සූත්‍රය විග්‍රහ කළේ මෙතෙන්දී මේ ආනපාන සති සමාධිය තමා රාහුල හාමුදුරුවන්ට අරහත් ඵලයට පත් වෙන්නට උපකාර වුණේ එනිසා මේ හැම කෙනෙකුටම වගේ මේ ආනපාන සති සමාධිය භාවිතා කළ යුතුයි මගඵල ලබන්නට නම් ඒ නිසා මේ ආනපාන කියන එක ඊටාම පැහැදිලි වෙනවා ඔය කියන එකක් ඇතුළට ගත්තාම ආශ්‍රය කළාම තව එකක් ප්‍රහාණය වෙනවා පහීසති අර මෙත්තං මෛත්‍රිය ඇතුළට ගත්තාම ව්‍යාපාදය ප්‍රහාණය වෙනවා පාන වෙනවා කරුණා භාවනා කරනකොට විශේෂා විහිංසා කියන එක පිට වෙනවා පහීසති ඒ වගේම මුදිතා භාවනා කරනකොට අරතිය ඉතින් රතිය අත්තරෙනවා ඒ වගේම උපේක්ඛා සිතක් ඇති කරගන්නකොට පටිගය කාම රාග පටිග තුනම හිතෙන් ඉවත් වෙනවා ඒ වගේම අසුභං අසුභය භාවනා කරනකොට මේ සුන්දර බව රාගය ඇලෙන බව හිතෙන් ඉවත් වෙනවා ඒ වගේම අනිත්‍ය සංඥා අනාත්ම සංඥා මේ හැම එකක්ම භාවනා කිරීම තමයි මෙතන තියෙන්නේ මේ සියලුම දේවල් වලින් වෙන්නේ මේ සංඥාවේ අනිත්‍ය බව මෙනෙහි කරනකොට අස්මිමානය ඉවත් වෙනවා ඉතින් ඒක නිසා මේක හොඳට තේරුම් ගන්න ඕන මේ ආනපාන කිව්වේ අස්සපස්ස කිව්වේ හුස්ම ගැනීම ආශ්වාස ප්‍රාශ්වාස කිරීම නොවන බව ඉතාම පැහැදිලිව මේ මහා රාහුලෝවාද සූත්‍රයේ දිගින් දිගටම විග්‍රහ කරලා පැහැදිලි කරලා පිරිසිදුව දේශනා කරලා තියෙන බව තමයි තේරුම් ගත යුත්තේ. ඉතින් ඒක නිසා මේ මහා රාහුලෝවාද සූත්‍රයේ ඕනම පොඩි ළමයෙකුට වුණත් පොඩි කෙනෙකුට වුණත් වැඩි වයසට නොගිය කෙනෙකුට වුණත් තේරුම් ගන්න පුළුවන්. මේ බුදුහාමුදුරුව බුද්ධ දේශනාවේ බුද්ධ භාෂිතේ ආනපාන කිව්වේ මේ බම්බයක් පමණ වූ ශරීර කූඩුවට ඇතුළට ගන්නා කෙලෙස් ප්‍රහාණය කිරීමත් යහපත් හොඳ නිවැරදි සුද්ධ වන පිරිසිදු වන දේ ඇතුළට ගැනීමක් කියන දේ තමා අර්ථයෙන් තමා ආනපාන. ඒක පැහැදිලිව පේනවා මේ මෙත්තං මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්ච සංඥා සියලුම දේ මේ රාහුලෝවාද සූත්‍රයේ පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඒක නිසා මෙතන මේ රාහුලෝවාද සූත්‍රයේ විග්‍රහ කළේ දැන් අද සම්මතයෙන් බොහොම භාවනා මධ්‍යස්ථානවල සියලුම භාවනා මධ්‍යස්ථානවල සම්මතයේ සම්ප්‍රදායේ පිහිටා කටයුතු කරන මේ අෂ්ටපස්ස කියන වචනේ ආනපාන කියන වචනේ පාවිච්චි කරන්නෙම ත්‍රිපිටකයේ වැරදියට පරිවර්තනය කරපු ආශ්වාස පාශ්වාස උලං රැල්ල බලාගෙන කටයුතු කරන්න. ඒ වගේම කයෙහි කය අනුව බලන්න. මේ දෙකම සම්පූර්ණයෙන්ම වැරදි. මේ ඒක නිසා මේ අෂ්ටපස්ස කිව්වේ අර ආශ්‍රය සහ ප්‍රහාණය පහිසති කියලා පැහැදිලිව තියෙනවා මෙතන ප්‍රහාණය. ඒ වගේම මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා අසුභ අනිච්ච සංඥා භාවිතී කියලා එක ආන. භාවිතී කියන්නේ භාවිතා කරන. අර සේවිතබ්බා අසේවිතබ්බා වචනේ පැහැදිලි සේවිතබ්බා අසේවිතබ්බා. සේවිතබ්බා කියන්නේ භාවිතයට ගන්නවා. ඒ කියන්නේ ආන. ඒ කියන්නේ අස්ස. එනිසා මේක හොඳට වෙන් කළ තේරුම් ගන්න ඕන. මේ දොරවල් හයෙම අපි යහපත් දේ භාවිතා කරනකොට අයහපත් දේ පිට වෙනවා. පිට කරන්න ඕන. එක තමයි ආන, එක තමයි පාන. දැන් මේ මහා රාහුලෝවාද සූත්‍රයේ ඉතින් බොහොම කෙටියෙන් මේක විග්‍රහ කරලා තියෙනවා. ඊළඟට තවත් විනාඩි ගණනක් තුල බොහොම කෙටියෙන් මේ 45 වෙනි පිටේ තියෙන කායගත සති සූත්‍රයේ පිළිබඳව බොහොම සරල කෙටි විග්‍රහයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ කායගත සති සූත්‍රය බුදුහාමුදුරුව දේශනා කළේ ඔය මහා සතරාධිපට්ඨාන සූත්‍රය ඔය ආනපාන සති සූත්‍රය දේශනා කරන්නට බොහොම කලකට පෙර මුල් කාලේ මුල් යුගයේ. මේ වෙලාවේ මේ බුදුහාමුදුරුවන්ගේ ධම්සභා මණ්ඩපේ නොයෙකුත් අවස්ථාවල බොහොම භික්ඛූන් සම්බවුලානම් භික්ඛූනම් පච්චාබත්තං පිණ්ඩපාත පටික්කන්තාන. පිණ්ඩපාතයෙන් පසු දවල් ආහාර දාන වේලෙන් පස්සේ නොයෙකුත් අය උප්පට්ඨාන ශාලාවේ සන්නිසින්නානම් සන්නිපාතං එකතු වෙලා නොයෙකුත් ආකාරයක අය මන්ත්‍රා කතා උදපාදි. මේ කතා කරනවා. මෙහෙම එක දවසක් අච්චරියං ආවුසෝ අබ්බූතං ආවුසෝ යාවංචි විදං තේන භගවතා ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන ජානතා පස්සතා අරහතා සම්මා සම්බුද්ධේන කායගතා සති භාවිතා බහුලීකතා මහප්පලාවුත්තා මහානිසංසාති. මේ විදිහට භික්ෂුන් වහන්සේලා කතා වුණා මේ කායගතා සතිය මහානිසංසයි මහප්පලයි. මේක නිසා ජානතා දැනුමක් ලැබෙනවා, පසතා පසක් කොට දකිනවා, රහත් බැලීම අරහතා අත්තරිනවා සම්මා සං රාගය ද්වේෂය මෝහය මුලින්ම උදුරා දමන්නට උපකාර වන ඊටාම වැදගත් දෙයක් කියලා කතා වුණා. මේ ගමන බුදුහාමුදුරුව ඇව්වා මොකද්ද කතා කළා කියලා. ඒ ගමන මේ කිව්වා මේ කායගත සතිය ගැනයි කතා කළේ කියලා. ඒ අනුව බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රය විස්තරයක් හැටියට විග්‍රහයක් හැටියට එතෙක් නොකළ ආකාරයට විග්‍රහ කළා. මෙතෙන්දී මේ විග්‍රහ කළේ කායගත සති ඊට භික්කවේ අරඤ්ඤගතව අර අනිකුත් සියලුම සූත්‍රවල තියෙන ආකාරයටමයි අරඤ්ඤගතව රුක්කමූලගතව ශුඤ්ඤාගාරගතව ආභූජිත පල්ලංකං ආභූජිත ඒ ඡේදෙමයි කරුණු පහමයි විග්‍රහ කළේ. ඒ පහම විග්‍රහ කළා. සෝ සතෝ ආස සති සෝ හතෝ පස්ස සති අස්සපස්ස විග්‍රහ කරලා ආස්වාසේ ප්‍රාස්වාසේ නෙමේ ඇතුළට ගැනීම ආනයනය පිටකිරීම ප්‍රහාණය විග්‍රහ කරලා දිගං ආස සන්තෝ දිගං අස්ස සාමීති දිගං පස්ස සන්තෝ රස්සංවා මේ විග්‍රහ කරලා මේ අර අනික් සූත්‍රවලින් වගේම මේ කෙලින්ම ආනපාන පබ්බය විග්‍රහ කළා. මේ දිගටම පස්සම්බයං කාය සංකාරම් පස්සම්බයං මේ විග්‍රහ කළා. ඒ අනුව තේසං පහන ආජ්ජත්මේව චිත්තං සන්තිත්‍යති සන්නිසීදති ඒකෝදි හෝති ඒකෝදි සම්මාදියති. එවං භික්කවේ භික්කු කායගත සතින් පාවේති කියලා විග්‍රහ කළා. ඊට පස්සේ පුණජ පරම් භික්කවේ මේ ඉරියාපත විග්‍රහය විග්‍රහ කළා. තිතෝත් වා තිතෝස්මින්ති නිසින්නෝ වා නිසින්නෝස්මින්ති සයිනෝ වා සයිනෝස්මින්ති ගච්ඡන්නෝ වා ගච්ඡාමීති අර ඇවිදිනවා හිටගෙන ඉන්නවා ඉඳගෙන ඉන්නවා සයිනය කරනවා. මේ ඉරියාපත හතර අනික් අර මහා සතරාජපට්ඨාන සූත්‍රයේ ඉරියාපත පබ්බය මේ කායගත සති සූත්‍රයේ විග්‍රහ කළා තියෙනවා. ඊට පස්සේ මේ සම්පජානකාරී හෝති පබ්බය සම්පජඤ්ඤ පබ්බය පුණජ පරං කියලා නැවතත් තවත් ආකාරයකට විග්‍රහ කරමු කියලා විග්‍රහ කළ තියෙනවා. අභික්කන්තේ පටික්කන්තේ අලෝකිතේ විලෝකිතේ සමිජිතේ පසාරිතේ සංඝාටිපත්ත චීවර ධාරණේ අතිතේ පීතේ බාහිතේ සාහිතේ මේ හැම එකකම සම්පජානකාරී හෝති. තස්ස ඒවං අපමත්තස ආතාපිනෝ පහිතස්ස විහරතෝ යේ ගේහසිතා සරසංකප්පාතේ පහියන්ති. මේ කෙලෙස් ප්‍රහාණය කරන ආකාරය සම්පජානකාරී හෝති වෙන ආකාරය. ඊට පස්සේ පටිකූල මනසිකාරය විග්‍රහ කළා. කේසාලෝමානකදන්තා අර මහා සතරාජපට්ඨාන සූත්‍රයේ තියෙන කායගත සති සූත්‍රයට අදාළ සියලුම දේවල් මේකෙත් නැවත නැවතත් ඊට පස්සේ කේසාලෝමානකදන්තා ආදී වශයෙන් පටිකූල මනසිකාරය විග්‍රහ කළා. ඊට පස්සේ නැවත පුණජ පරම්භිකවේ කියලා ධාතු මනසිකාර පබ්බය විග්‍රහ කළා. ධාතු මනසිකාර පබ්බයට පස්සේ නවසීවතික පබ්බය නැවතත් විග්‍රහ කළා තියෙනවා. එතකොට මේ කායගත සති සූත්‍රයයි මහා සතරාධිපට්ඨාන සූත්‍රයේ අතර සුළුසුළු අවසාන තීරණය විතරයි වෙනස. මේ වෙන විට අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති කියන தত্ত্বය ඒ වගේ දෙයක් කියලා නැහැ. නමුත් මේකේ කියලා තියෙන්නේ සෝ ඉමමේව කායං උපසංහරති අයම්පිකෝ කායෝ එවං ධම්මෝ එවං භාවි එවං අනුතීතෝ ති තස්ස එවං අප්පමත්තස්ස එවම්පි භික්කවේ භික්කු කායගත සතින් භාවීති කියලා. මෙතන තියෙන්නේ ඊට වඩා බොහොම කෙනෙකුට සරල විදිහට තේරුම් ගන්න පුළුවන්. නමුත් අර පැහැදිලිව මහා සතරාජපට්ඨාන සූත්‍රයේ ඒක අජ්ජත්තංවා බහිද්ධාවා සමුදය ධම්මාවා වය ධම්මාවා ඒ අනුව අර අනිසිතෝච විහෙරති නච කිංචි ලෝකේ උපාදීති. මේ උපාදානය පිළිබඳවත් උපාදානය කරගෙන කැමතිසේ පවත්තන්න නවත්තන්න බැරි බව එතන අවධාරණය කරලා තියෙනවා. ඉතින් ඒක නිසා එකම ඒ වෙනත මේක තමයි. ඊට පස්සේ පුණජ පරම්භිකවේ බිකු විවිචේව කාමෙහි මෙතෙන්දී මේ කායගතා සති සූත්‍රයේ ආනපාන මේ මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ කිසිම ආකාරයක ධානයක් ගැන ධානයක අවශ්‍යතාවයක් ගැන කොතනකවත් බුදුහාමුදුරුව ධාන ලැබීම හෝ අභිඥා ලැබීම ගැන විග්‍රහයක් කරලා නැහැ. හොඳට තේරුම් ගන්න ඕන මහා රාහුලවාද සූත්‍රයේ හෝ ගිරිමානන්ද සූත්‍රයේ හෝ මහා සතරාසිපට්ඨාන සූත්‍රයේ හෝ ආනපාන සති සූත්‍රයේ මේ ධ්‍යාන ලැබීමක් ගැන කියලා නැ සඳහන් කළා නැ අවශ්‍යතාවයක් පෙන්වලා දීලා නැ. තියෙන්නේ ඒ සියලුම සූත්‍රවල සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම සම්පූර්ණ කර ගැනීම තමා මගඵල ලබන්නට පෙන්වලා දීලා තියෙන්නේ. නමුත් මේ මුල් කාලේ මේ කායගත සති සූත්‍රය දේශනා කරපු මුල් අවුරුදු 10 තුල බුදුහාමුදුරුව මේ කායගත සති සූත්‍රයේ ඔය කියන ආනපාන සති පබ්බය ඒ වගේම ඉරියාපත පබ්බය සම්පජඤ්ඤ පබ්බය ඒ වගේම ධාතු මනසිකාර පටිකූල මනසිකාර නවසීවිතික පබ්බ විග්‍රහ කළා. ඊට පස්සේ පුණජ පරම්භිකවේ විවිච්ඡේව කාමේහි විවිච්ඡේව අකුසල ධම්මේහි ඊට පස්සේ අර සවිතක්කං සවිතාරං පඨම ඥානං උපසම්පජ්ජ විහෙරති මේකේ තියෙනවා. නමුත් මේක වෙනස් කළා පස්සේ. මේ පඨම දාන ද්විතීය දාන තතිය දාන ඒ මුල් කාලේ විග්‍රහ කළා ඒවා ආර්ය දාන. නමුත් පසු කාලෙක මහා සතරාතිපට්ඨාන සූත්‍රයට එනකොට අර යුගනද්ද භාවනාවට විග්‍රහය දෙනකොට මේ ධ්‍යාන වැඩිවීමේ අවශ්‍යතාවය සහ මුලින්ම සම්පූර්ණයෙන්ම බුදුහාමුදුරුව බැහැර කළා. නමුත් මුල් කාලේ මුල් අවුරුද්දාය තුළ බොහෝ ධ්‍යානලාභීන් හිටිය නිසා ඒ ධ්‍යානලාභීන් අනාර්ය ධ්‍යානලාභීන් වූ නිසා ඔවුන්ගේ ඒ ධ්‍යාන ආර්ය ධ්‍යාන බවට පත් කර ගැනීමේ විග්‍රහයක් කායගත සති සූත්‍රයේ ඊළඟට විග්‍රහයක් කරලා තියෙනවා. පළවෙනි ධ්‍යානය, ද්විතීයි ධ්‍යානය, තෘතීයි, චතුර්ථ ධ්‍යානය, ආර්ය ධ්‍යාන. ඒ නිසා දැන් මහා සතරාතිපට්ඨාන සූත්‍රයට එනකොට මේ ධ්‍යාන ලැබීමේ අවශ්‍යතාවය කොතනකවත් වචනිකින්වත් විග්‍රහයක් හෝ සඳහනක් හෝ අවශ්‍යතාවයක් හැටියට කොතනකවත් විග්‍රහ කරලා නැහැ. ඒ නිසා මේක හොඳට වෙනස තේරුම් ගන්න පුළුවන් බුදුහාමුදුරුව අර මුල් අවුරුදු 10 තුල තමයි මේ ධ්‍යාන ලාභින් හිටිය නිසා ධ්‍යාන ලැබලා මගපල් ලැබීමේ කතාවක් කියලා තියෙන්නේ. නමුත් ඊට පස්සේ පැහැදිලිව මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කර ගැනීම මිසක ඥාන ලැබීමක් ගැන වචනයක්වත් අභිඥා ලැබීම ගැන වචනයක්වත් ඔය පළවෙනි ධ්‍යානෙ තුන්වෙනි හතරවෙනි ධ්‍යාන ගැන කිසිම දෙයක් ඔය මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ හෝ මහා රාහුලවාද සූත්‍රයේ හෝ වෙන කිසිම ඒ පහුකාලික දේශනා කරපු සූත්‍රවල දේශනා කරලා නැහැ. ඒකත් හොඳට තේරුම් ගත යුතුයි. නමුත් නැවතත් කල්යත්ම මේ බුද්ධ ශාසනයේ අභාවිතයට අවභාවිතයට යනකොට මේ සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම නමට විතරක් කිව්වා. නමුත් ප්‍රායෝගිකව ධ්‍යාන ලැබෙන ක්‍රමයක් අභිඥා ලැබෙන ක්‍රමයක් විතරක් හැටියට අර උපනිෂද් ධර්මයේ තිබුණු මහා සාංගික නිකායේ අනුගමනය කරපු ඥාන ලබන්නට මේ මේ වචනම භාවිතා කරගත්තා. ඒ නිසා නැවතත් අර වායෝ කසිනේ ආපෝ කසින තේජෝ කසින අර බුද්ධඝෝසාමඳුරුවන්ගේ විසුද්ධි මාර්ගයේ තියෙන අර සම 40 භාවනා ක්‍රමයකට ආවේ මේ ඊට පස්සේ. ඒ නිසා තමයි මේ වායෝ කසිනේ අර ආශ්වාස ප්‍රාශ්වාස හැටියට පරිවර්තනය කරගෙන ඒකයි මේකයි මේ ප්‍රාණයාම ක්‍රමයයි මේ බුද්ධ භාවනාවයි කලවම් කරලා පටලවා ගත්තා. ඉතින් ඒක නිසා බුදුහාමුදුරුව ඉතාමත්ම පැහැදිලිව මහා චතුරාර්යපට්ඨාන සූත්‍රය තමයි ඒකායන මාර්ගය හැටියට විග්‍රහ කළේ. එතන කිසි තැනක කිසිම ධානයක හෝ අභිඥාවල හෝ අවශ්‍යතාවයක් කොතැනකවත් වචනකින්වත් සඳහනක් කරලා නැහැ. ඒක හොඳට තේරුම් ගන්න. මේ අද ලංකාවේ තියෙන සියලුම භාවනා මධ්‍යස්ථානවල මේක තේරුම් අරගෙන නැතුව කරන්නේ. ඒ නිසා බුදුහාමුදුරුවන්ගේ උතුම් ධර්මය මේ යුගනද්ද භාවනා ක්‍රමය කෙලින්ම මගඵල ලබන්නට 36 බෝධිපාක්ෂික ධර්ම උදුරා දමන්නට භව අංග මේ රාග භව ද්වේෂ භව මෝහ පියවර 37කින් උදුරා දැමීම තමයි බුද්ධ පාක්ෂික ධර්ම භව උද්දකරන පාක්ෂික ඒ කරා ගමන් කරන ධර්ම 37ක් තමයි බුද්ධ පාක්ෂික ධර්ම බොජ්ජංග ධර්ම. එනිසා එතෙන්දී මේ 36 බෝධිපාක්ෂික ධර්ම කිව්වේ රාග භව ද්වේෂ භව මෝහ භව හිතෙන් උදුරා දමන්නට උපකාරවන පියවර 37ක් මිසක ඥාන ලැබීමට හෝ අභිඥා ලැබීමට හෝ කිසිසේත්ම උපකාරවන දෙයක් නෙමේ. නමුත් මගඵල ලබනකොට මේ ධ්‍යානවලට වඩා උසස් වූ සම්මාපට්ඨියක් සෑම මගඵලලාභියෙකුටම ලැබෙනවා. නමුත් එතන මේ ධ්‍යානයේ මේ සම්මාපට්ඨියේ වටිනාකමක් ඇත්තේ නැහැ. මොකද කෙලෙස් සාමුලින් උදුරා දැම්මට පස්සේ කෙලෙස් යටපත් කරන්න අවශ්‍යතාවයක් තවත් ඇති වෙන්නේ නැහැ. කෙලෙස් නූපදින ලෙස අනුපාද වශයෙන්ම හිතෙන් ඉවත් කළාට පස්සේ ධ්‍යානවලින් කරන්න දෙයක් ඇත්තේ නැහැ. ධ්‍යානවලින් කරන්නේ කෙලෙස් තාවකාලිකව යටපත් කිරීම. එහෙම නැත්නම් තදංගම විස්කම්බන වශයෙන් කෙලෙස් යටපත් කරලා ලබන සුවයක් තමයි ඥාන සුවය අභිඥා සුවය. නමුත් බුදුහාමුදුරුව පසු කාලයේදීනම මේ ඥාන ලැබීම අභිඥා ලැබීම අනුදැන වදාළේ නැහැ. කෙලින්ම 36 බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කර ගැනීමට උපකාර වන්නා වූ සතර සතිපට්ඨානය වැඩීම ආනපාන සතිය වැඩීම තමයි අනුදැන වදාළේ නිර්දේශ කළේ. ඉතින් ඒක නිසා හොඳට තේරුම් ගන්න ඕන මේ බුදුහාමුදුරුව මුල් කාලේ මේ ආකාරයේ විග්‍රහ කළේ මේ කායගත සති සූත්‍රයේ අර ධ්‍යාන අවශ්‍යතාවයක් නෙමේ, ධ්‍යාන ලැබෙන බව ප්‍රකාශ කළේ මේ මුල් යුගයේ අනිකුත් බොහෝ ආගම්වල ධ්‍යානලාභීන් අනාර්ය ධ්‍යානලාභීන් බොහොමයක් බහුලව හිටියා. දැන් ඔය පංචවග්ගීය භික්ඛූන් අර කෝලිත උපතස්ස ඒ වගේම අර ගයා කාශ්‍යප නදී කාශ්‍යප ජටිල කාශ්‍යප මේ වගේ දස දහස් ගණන් තීර්ථකයෝ පරිබ්‍රාජකයෝ මහණ බමුණෝ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් හිටියා. ඒ අයට ගැලපෙන විදිහට මුල් කාලේ දේශනා කළත් පසු කාලීනව ඒක වෙනස් කළා. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම බව උදුරා දමන ආකාරයට දේශනා කිරීම තමයි අනුදැන පදාර. ඒක තේරුම් ගත යුතු වැදගත්ම ඉතාමත්ම වැදගත් ධර්මතාවය. ඒ නිසා මේ කායගත සත්‍ය සූත්‍රය අදට උනත් වටිනවා. නමුත් ඒක ධ්‍යාන කතාව මහා සතරාතිපට්ඨාන සූත්‍රයේ, ගිරිමානන්ද සූත්‍රයේ, මහා රාහුලවාද සූත්‍රයේ, ආනපාන සත්‍ය සූත්‍රයේ මජ්ක්‍ධිමනිකායේ තියෙන ඉතාම වැදගත් මේ කිසි සූත්‍රයක ධ්‍යාන කතාවක් කොතනකවත් කොහොමත්ම ඉදිරිපත් කළ නැහැ, විග්‍රහ කළ නැහැ, පෙන්නලා දීලා නැහැ, කතා කරලවත් නැහැ. ඒක තේරුම් ගන්න ඕන. මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා. උපේක්ඛා කියන්නේ හිතේ දැන් සංකාරයක් එනවනම් ඒ සංකාරය විසංකාර කිරීමෙන් උපේක්ඛාවක් එනවා. මැනීම අත්හැරිය ගමන් මොකද්ද වෙන්නේ? උපේක්ඛා. මැනීම තියෙන තාක්කල් උපේක්ඛාවක් නැහැ. දැන් උදාහරණකින් මේක කියන්න වෙනවා. අපි හිතමු අපිට කේක් කෑල්ලක් කන්න දුන්නා. එහෙම නැත්නම් අපි ඇහෙන් රූපයක් දැක්කා. එහෙම නැත්නම් අපි කනෙන් ශබ්දයක් ඇහුවා. දැන් මේ කන්න දුන්න කේක් කෑල්ල උපේකාසිතින් අපි කනවා නම් අපි ඒ කේක් කෑල්ල කනවා. ඒ වෙලාවේ රසයක් තියෙනවා. හැබැයි අපි ඒ කේක් කෑල්ල පිළිබඳව සංකාරයක් කරන්නේ නැහැ. ඒ කියන්නේ මොකද්ද? කේක් කෑල්ල කනවා, රස විඳිනවා. හැබැයි මේ කේක් කෑල්ල සංසන්දනය කරන්න යන්නේ නැහැ. මේ කේක් කෑල්ල කොහෙන් ගත්තද කියලා අහන්නේ නැහැ. මේ කේක් කෑල්ල හෙටත් කන්න ඕනයි කියලා හිතන්නේ නැහැ. මේ කේක් කෑල්ල මගේ අයටත් දෙන්න ඕන, අර අනික් අයටත් දෙන්න ඕන, ඒ නිසා තව එකක් ගන්න ඕන, තව එකක් කන්න ඕන, මේවා මොකවත් නැහැ. ඔය මොකද්ද ඔක්කොම? දැන් මේ සංකාර කියන වචනයට මේ තවත් වචනයක් තියෙනවා. මොකද්ද? චක්කු සංචේතනා, සෝත සංචේතනා, ගාන සංචේතනා, ජිවහා සංචේතනා, කාය සංචේතනා, මනෝ සංචේතනා. සංචේතනා, චේතනා නෙමේ සංචේතන. දැන් මේ සංකියන වචනේ තියෙනවා නම් දැන් සම්පස්ස, සංකාර, සංචේතන, සංභවං, සම්භූතං හැමතැනකම වැරදි පැත්තට යන දේවල්. දැන් අපේ හිතේ සංචේතනා නැත්නම් අර කේක් කෑල්ල පිළිබඳව අපි මනින්නේ නැහැ. අර කේක් කෑල්ල සංසන්දනය කරන්න යන්නේ නැහැ. එතකොට අර කේක් කෑල්ල අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. එතකොට උපේක්ඛා ඉබේම මොකද්ද වෙන්නේ? උපේක්ඛාසිතක් ඇති වෙනවා. ඒ නිසා අර අස්මිමානය හිතෙන් නැති වෙනවා. මැනි මානිය කියන්නේ මැනි. අපි තුල මේ මානය ඇති වෙන්නේ අර සංසන්දනය කරන්න යෑම නිසායි. අපි දැන් සාමාන්‍ය පෘථග්ජන පුද්ගලය මොකක් ඇහෙන් කනින් නාසයෙන් දිවෙන් කයෙන් මනෙන් අරෙන් අරමුණක් ගත්ත ගමන්ම කරන්නේ මොකද? සංසන්දනය කරලා තමන් දැක්ක ඇහුව විඳපු දේවල් වලට මනිනෝ, වැරදිසේ සංචේතනා කරනවා. නිසා සංචේතනා කරන තාකල් සංකාර සිදුවෙනවා. සංකාර සිදුවෙන තාකල් සං උදය වෙනවා, සංකාර කරනවා, සම්පස්ස වෙනවා, සං බවං වෙනවා. දැන් ඇහැ තියෙන්නේ බලන්න, කන තියෙන්නේ අහන්න, නාසය තියෙන්නේ ගඳ සුවඳ ලබන්න, දිව තියෙන්නේ රස බලන්න. නමුත් අර දිවෙන් ගත්ත කේක් කෑල්ල, කෑව කේක් කෑල්ල ඒ මොහොතේ දැන් අපි ඒක රස විඳ විඳ කෑම නෙමේ වරද, ඒ පිළිබඳව සංචේතනා අපි තුලින් ඇති කරගන්න. මොනවද සංචේතනා කියන්නේ? මේ කේක් කෑල්ල නැවතත් නැවතත් යලි යලි ත්‍යායන් තන්නා පෝනෝ භවිකා, නැවත නැවත කෑමේ අවශ්‍යතාවක්, අදහසක්, තණ්හාවක්, ආසාවක්, අවශ්‍යතාවයක් හිතේ තියෙන නිසා දැන් අර දිත්තේව දිත්තමත්තම් භවිෂ්‍යති, සුතේව සුතමත්තම් භවිෂ්‍යති, මුතේව මුතමත්තම් භවිෂ්‍යති, විඤ්ඤතේ විඤ්ඤාතමත්තම් භවිෂ්‍යති. එතන කිසිම සංචේතනාවක් නැහැ. ඉන්ද්‍රිය සංවරය තියෙනවා. ඉන්ද්‍රිය සංවරය නැත්නම් නැවත නැවතත් ඒ සංචේතනාව පවත්වලා සංකාර කරලා සම්භූතං සම්භවං කරලා සමුදේ බිහි කරගන්න. දැන් බුදුහාමුදුරුවෝ ඇහෙන් බැලුවා දැක්කා. මොකද්ද උනේ නැත්තේ? ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මුලා වුණේ නැහැ. මොකද්ද ඒ ඇලුනේ නැත්නම් ගැටුනේ නැත්නම් මුලා වුණේ නැත්නම් හිතේ උපේක්ඛාව පවතිනවා. උපේක්ඛම් භාවේ. එතකොට අස්මිමානිය හිතෙන් ඉවත් වුණා. අස්මිමානිය නැහැ. පෘථග්ජන පුද්ගලයක් කරන්නෙම මොකක් හරි ඇහෙන් දැක්කත් අර තමන්ගේ දෙයත් එක්ක සංසන්දනය කරනවා, මනිනවා. දැන් පාරේ යනකොට ගේට්ටුවක් දැක්කොත් ওই ගේට්ටුව දැක්ක ගමන්ම කායි ගේට්ටුවත් එක්කද සංසන්දනය කරන්නේ? තමන්ගේ ගේට්ටුවක් තියෙනවනම් ගේට්ටුවත්. දැන් මේ ගේට්ටුව හොඳ නම් මේකට ආගයක්, තමන්ගේ ගේට්ටුවට මොකද වෙන්නේ? ද්වේෂය. දැන් පාරේ යනකොට කාගේ හරි ඇඳුමක් දැක්කා, මොකද කරන්නේ? අර ඇඳුමයි තමන්ගේ ඇඳුමයි සංසන්දනය කරනවා. ඒ වගේම මේ හැම දෙයක්ම පෘථග්ජන පුද්ගලයා සංචේතනා පවත්වනවා. සංචේතනා පවත්වන වහාම සංකාර සිද්ධ වෙනවා, සම්පස්ස බිහි වෙනවා, සං උදය වෙනවා, ඒ නිසා සම්භවං වෙනවා. ඒක පුරුද්දක් ඇති කරගත්ත තරමට ක්‍රමානුකූලව මේ මැනීම ප්‍රහාණය වෙනවා, ඉවත් වෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයෝ මේක තමයි හොඳම සුවය. මොකද්ද? ඔය කෑව කේක් කෑල්ල නැවත නැවත සිහිපත් කළා යම් ආස්වාදයක්, වින්දනයක්, උපාදානයක් කරගන්න. ඒක ඒ කෑල්ල කෑම වරදක් නෙමෙයි. වරද මොකද්ද? ඒක නැවත නැවතත් සිහිපත් කර කර අර මනෝ සංචේතන පැවැත්වීම. ඒකයි උපාදානය කරගන්න. උපාදානය කරගන්නේ මොකෝ? අර මනෝ සංචේතන නිසා. අර චක්කු සෝන්තෝතන සංචේතන, සෝත සංචේතන, ගාන සංචේතන, ජීවා සංචේතන, කාය සංචේතන, මනෝ සංචේතන නිසාම. ඒ ලබපු සුවය ආස්වාදය නැවත නැවතත් බිඳවීමේ අවශ්‍යතාවයක් කැමැත්තක් කාසාවක් තණ්හාවක් ඇතිවීම නිසයි උපාදානය කරගන්න. නැද්ද? නෑ. දැන් රෝද ගැහුවේ නැත්නම් මනෝ සංජේතනා නැ, සංකාරයක් වෙන්නේ නැ. විසංකාර ගතං චිත්තං තණ්හානං කය මජ්ජගාති වෙනවා. මේ රෝද ගහන්නේ නොදන්නා කම නිසා. මේ රෝද ගහන්නේ මැනීම නිසා. දැන් ඇහැ කන නාසය දිවකය මන තියෙන්නේ පාවිච්චි කරන්න. ඇලෙන්න නෙමේ, ගැටෙන්න නෙමේ, මුලා වෙන්න නෙමේ. ඒව නැතුව ජීවත් වෙන්න බෑ. බුදුහාමුදුරුවන්ගේ ඇහැ කන නාසය දිවකය මන හයම පාවිච්චි කළා බුද්ධත්වයට පත් වුණාට පස්සේ. හැබැයි ඇලුනේ නැහැ, ගැටුනේ නැහැ, මැන්නේ නැහැ, අස්මිමානෙන් සංචේතනා පැවැත්වුවේ නැහැ. ඒ නිසා සංකාර කළේ නැහැ, ක්‍රියාසිත විතරක් පැවැත්වුවා. නෑ, එතන තියෙන විරමණය විතරයි. අර සංවර නැහැ, ප්‍රහාන නැහැ, චේතනා නැහැ, අවිතීක්කම නැහැ, විරමණී තියෙනවා. කරු නැති කිරීම, කරුණං. දැන් අපි කරුණා කිව්වට වචනේ මොකද්ද? කරුණං කියන්නේ නැති කිරීම. කරු කියන්නේ මොකද්ද? විශේෂ මේ බාධක. දැන් තමන්ටත් නිවනට බාධක දේ, අනුන්ටත් නිවනට බාධක දේ තමා විශේෂ පදුට්ටමන. ඒවා ඉවත් කරනවා. එව පහියන්ති කරුණං භාවේති විහෙසා පහිසති. දැන් ඒ කියන්නේ දැන් සමහර විටක අදම වෙන්න ඕන මේ අය අහගත්තේ මේ මෙත්තා කරුණා මුදිතා උපේක්ඛා සතර බ්‍රහ්ම විහරණය වඩනකොට යම් කෙලෙස් ගති හතරක් ඉවත් වෙනවා. තේරුණාද? මෙතෙක් කල් මේක අහලා තිබුණාද? අහලා තිබුණාද? නැහැ. දැන් හැබැයි එකක් අහලා තිබුණා, මෙත්තා මෛත්‍රිය වඩනකොට තරහ අයින් වෙනවා. නමුත් මේ හතරෙන්ම එකක් වඩනකොට, එකක් ආන කරනකොට, එකක් පාන වෙන එක තමයි මේ මහරාවුලවාද සූත්‍රයේ තමයි නියම වශයෙන්ම ආනපාන එකක් වඩනකොට අනික වැරදි එක අයින් වෙනවා කියන එක පැහැදිලිව පිරිසිදුව පෙන්වලා දීලා තියෙන තැන. පටික කියන්නේ තමන්. පටි කියන්නේ බැඳෙන එකනේ. මේ බැඳුණු බැම්ම දැන් ගැටයක් බවට හිර වුණා. සමන්ටම හිරවීම, ඒක තමයි පටිග. තමන් යමක් හොඳයි කියලා අල්ලගත්තා, දැන් ඒකම තමන්ට ගැටුමකට, ගැටයකට හේතු වුණා. ඒක පටිග. දැන් අපි මොකක් හරි හොඳයි කියලා උපාදානය කරගත්තාම ඒක බරක් වුණොත්, බයක් වුණොත් ඒක පටිය. ඒ බැම්ම හිර වුණොත්, කොටු වුණොත් ඒක පටිය. දැන් ඒක බාධා. හැබැයි දැන් මේක අල්ලගත්තේ, උපාදානය කරගත්තේ, අයිති කරගත්තේ, මේකට අපි මේ ඇතුළුනේ ඒක හොඳයි කියලා හිතලා. හැබැයි දැන් ඇතුළු වුණාට පස්සේ මේ බැම්මට කොටු වුණා හිර වෙලා. දැන් මොකද? දැන් පටිගිය. දැන් තරහක් එන්නේ. දැන් වෛරය. පටිග කියන එක තරහ, වෛරය, ක්‍රෝධය ඒවා ප්‍රතිපලයි. ද්වේෂය, වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව සියලු ගතිය තියෙන්නේ පටිග නිසා. දැන් කරුණං කියන්නේ මේ අපිට තියෙන බාධක, මේ කරු කරු කියන්නේ අපි දැන් කරු නවත්තන්නේ රඳවන්නේ මේ පැවැත්ම තුළ. ඒවා නැති කිරීම, බාධක හොය හොයා ඉවත් කිරීම කරුණ. මුදිතා කියන එක ඊට පඩ්ඩක් පොඩ්ඩක් ඉහළයි. දැන් මුදිතා කියන එකේ තේරුම මුදුතා නෙමේ මුදිතා. දැන් අපි යමක් අනුන්ට කියා දුන්නාම, පෙන්නලා දුන්නාම ඒ නිසා ඒ පුද්ගලයා යම් යහපත් තත්වයකට පත්වෙනවා නම් ඒ පුද්ගලයාට ඌ අර ලාභය යහපත නිසා අපි ඊර්ෂ්‍යාවක් නොකර ඒ පුද්ගලයාට ඌ යහපත උපේක්ෂා සිතට ආසන්න වූ සිතකින් ඉවසීම, විමසීම, ඒ ගැන සතුටු වීම, ඒකෙන් යම් තෘප්තියක් ලැබීම මුදිතා. දැන් අපිට දැන් අපි යමක් කරලා දුන්නහම අපි හිතමුකෝ අර පුද්ගලයා මාගාව වැඩ කළා, දැන් මගේ ගාව වැඩ කරලා ඒ පුද්ගලයා අද දැන් කෝටිපතියෙක් වෙලා. ඒක මොකද? ඒක මුදිතාවට විරුද්ධ ගතිය. දැන් එහෙම කවුරු හරි දැන් අපි හිතමුකෝ කාගෙන් හරි බණ අහලා මගඵල ලබනවා. ඒ ලබන මගඵල පිළිබඳව තමනුත් සතුටු වෙනවා නම්, තමනුත් ඉවසනවා නම්, තමනුත් උපේක්ෂාසිතින් ඒක යහපත්සේ දරනවා නම් ඒක මුදිතා ගුණය. ඒ ගුණය තමන් තුළ ඇති කරගන්න ඕනේ. දැන් පෘථග්ජන පුද්ගලයෙකුට මේ ගුණය පවත්තන්න බෑ. දැන් ඔය මෙත්තා, කරුණා, මුදිතා, උපේක්ඛා තත්ත්වයට එන පියවර හතර. උපේක්ඛා තත්ත්වය තමයි මගඵල ලැබූ අරහතුන් වහන්සේගේ තත්ත්වය. ඒ උපේක්ඛා තත්ත්වයේ උපරිම මට්ටම තමයි අරහත් තත්ත්වය. ඕනෑම දෙයක් ලාභ, අලාභ, දුක, සැප, යස, අයස, නින්දා, ප්‍රශංසා අටලෝ දහමම කිසි ශේෂයක්වත් වෙනසක් නැතුව ඉවසලා විමසලා කටයුතු කරන්න පුළුවන් නම් ඒක උපරිම උපේක්ඛා. උප සංහරති වචන තුන. උප කියන්නේ මොකද්ද? ඇප කැප වෙලා කටයුතු කරනවා. සං කියන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය. හරති, හරති කියන්නේ ප්‍රහාණය කළ පහියති ඉවත් කරන්න. කෙලෙස් රාගය, ද්වේෂය, මෝහය හිතෙන් ඉවත් කරන්නට ඇප කැප වෙලා කටයුතු කරනවා නම් ඒක මොකද්ද? උපසංහරති. උප කියන වචනේ බුද්ධ දේශනාවේ බොහෝ තැන්වල තියෙනවා. උපසම්පජ්ජ විහරති, උපසම්පදා, උපසංහරති, උප ආසක. මොකද උප ආසක කියන්නේ? ආසව කය කරන්නට ඇප කැපවී කටයුතු කරන පුද්ගලයා උප ආසක. දැන් උපකාර, උප සභාපති. උප සභාපති කියන්නේ සභාපති වෙනුවෙන් ඇප්ප කැප්ප වෙලා කටයුතු කරන්න කටයුතු කරන පුද්ගලය. සම්පහදා ඉවත් කරන්නට රාගය ද්වේෂය මෝහය හිතෙන් උදුරා දමන්නට ඇප්ප කැප්ප වෙලා කටයුතු කරන පුද්ගලයා උපසම්පජ්ජ පියරති. රාගය ද්වේෂය මෝහය හිතෙන් ඉවත් කරන්නට ඇප්ප කැප වෙලා උපකාර වෙන සීලය උපසම්පන්න සීලය. සම්පහදා ඉවත් කරන්නට උපකාර වන ඇප කැප වෙලා ක්‍රියා කරන පුද්ගලයා තුළ තියෙන්නේ උපසම්පන්න සීලය. හැබැයි සං තේරුම් ගන්න ඕන. සං කියන්නේ රාගය ද්වේෂය මෝහය. හේතු හෝති හීති. දැන් මේක තිපරිවට්ටේ. හේතු තමයි පැවැත්ම, හෝති තමයි ඉවත් කිරීම. හීතු හීති කියන්නේ ඒ පැවැත්ම ශේෂයක්වත් ඉතුරු නොවන ආකාරයට උදුරලා දැම්මට පස්සේ හීති. විඤ්ඤෝ හීති. විඥාන ශක්තිය සහ මුලින්ම හිතෙන් උදුරලා දැම්මට පස්සේ විඤ්ඤෝ හීති. දැන් ධම්මානං සමුදයෝ හෝති. දැන් මේගොල්ලෝ දවස ගානෙම කියන ගාථාවක තියෙනවා මේ හෝති. මොකද්ද? ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝති යාව නිබ්බාන පත්ති. මොකද්ද හෝති කරන්නේ? බාල සමාගම. මොකද්ද බාල සමාගම? රාග ද්වේෂ මෝහ සමාගම. දැන් මේ බාල මිනිසුන් අයින් කිරීමක් නෙමෙයි. දැන් අද කියන්නේ ඔය බාල සමාගම කියන්නේ අර වෙන වෙන පුද්ගලයෝ බාල වැඩ කරන පුද්ගලයෝ. ඒක නෙමෙයි. මේ බාල සමාගම තියෙන්නේ කාගාවද? තමන් ගාව. මේ රාග සමාගම, ද්වේෂ සමාගම, මෝහ සමාගම තමන් ගාවින් උදුරා දැමීමයි මා මේ බාල සමාගම. මා කියන්නේ එකෙන් සහ මුලින්ම මිදී නිදහස් වෙන්න ඕන. කවුද? තමන්. මේ තමන් තුල තියෙන රාගය, ද්වේෂය, මෝහය මේ පින්කමක් කළා කුසලයක් බවට පත් කර ගැනීම තමයි ඔතන තියෙන්නේ. පින්කමක් කරපු හැම අවස්ථාවකම අපි මේ ගාථාව කියනවා. ඉමිනා පුඤ්ඤ කම්මේන. මේක තමයි කුසලයක් බවට කුණු සලාහැර අත්තිරීම. බාල සමාගම තමයි කුණු කෙලෙස්. ඒක උදුරා දැමීම තමයි. උදුරා දාලා සහ මුලින් මේකෙ මිදි නිදහස් වෙන්න මේ පින්කම කුසලයක් බවට පත් කරගන්න උපකාර වන ගාථාව තමයි ඕක. සත්‍ය සම්පatti ඒක හේතුච. සත්‍ය සම්පattiනේ එතෙන්දී දැන් පෘථග්ජන පුද්ගලයෙක් බැලුවාම හේතු. ආරයෙක් බැලුවොත් හෝති. දෙපැත්තටම ගන්න පුළුවන්. දැන් අනාර්ය පුද්ගලයෙක් පෘථග්ජන පුද්ගලයෙකුට ඕන මොකද? මේ සත්‍ය සම්පatti කියන්නේ මේ ඔය භව භෝග මේ යාන වාහන ඉඩකඩම් දේවල් ඒවා. දැන් මේ චක්‍රවර්ති රජ කෙනෙක්ගේ කාලේ තමයි මේ ගැළපෙන මේ ගාථාව. දේවෝගිවි චක්‍රවර්ති රජු දේවයන් මහන්සි වාසය කරනවා දසරාජ ධර්මයේ බස්සති. එවනම කාලේ න ඒ පුද්ගලයා මේ පාපකම් මොකක්වත් කරන්නේ නැහැ, දසරාජ ධර්මයෙන් රජ කරනවා. ඒ අනුව සත්‍ය සම්පatti හේතුච හෝතිච නෙමෙයි. දැන් බුද්ධ කාලෙක නම් මේ ගාථාවම හෝත්‍ය හැටියට ගත්තේ.
සම්මා සංකල්පය
ගේහසිතං කියලා එකක් තියෙනවා. දැන් ගෘහාශ්‍රිත. දැන් උපේක්ඛාව පස් ආකාරයි. ගේහසිතං උපේක්ඛා. ඕනම ගිහියෙකුටත් ගෙදර ඉවසලා විමසලා යමක් යහපත් සේ කරන්න පුළුවන් නම් ඒකට කියනවා ගේහසිතං උපේක්ඛා. හැබැයි ගේහසිතං උපේක්ඛාව ඕනම පෘථග්ජන පුද්ගලයෙකුට ධර්මය දැන නොදැන තියෙන්න පුළුවන්. තමන්ගේ කවුරු හරි ඥාතියෙක් යාළුවෙක් භාර්යාව සාම්පුරුෂයා අම්මා තාත්තා දරුවෝ කරන වැඩක් ඉවසා විමසා කටයුතු කිරීම ඒක ගේහසිතං. ඒක ධර්මයෙන් දැනගෙන ඊට පස්සේ යම් ආකාරයට ධර්මය දැනගෙන යමක් කරනවා නම් හේතුඵල ධර්මයට බහ ගලපා බලා එතෙන්දි කියනවා නෙක්ඛම්ම උපේක්ඛා. කාමෙන් නිදහස් වීමේ නෙක්ඛම්ම උපේක්ඛා. ඒක ආර්ය මාර්ගයට උපකාර වෙන උපේක්ඛා. එතෙන්දි ධර්මයේ දැනගෙනමයි දසනේන වෙලාමයි දැක්ම පිරිසිදු කරගන්නමයි නෙක්ඛම්ම උපේක්ඛා. තව මේ ඉදිරියට යනකොට දැන් ගේහසිතං උපේක්ඛාව නෙකම් උපේක්ඛාව. නෙකම් උපේක්ඛාව ඊළඟට සෝතාපට්ටි ඵලයට පත් වුනහම සේක උපේක්ඛා කියන தത്വයට පත් වෙනවා. දැන් සේක උපේක්ඛා. සෝතාපන්න මාර්ගයේ සෝතාපන්න ඵලයෙන් එහා සකදාගාමි මාර්ගයේ ඵලය අනාගාමි මාර්ගයේ ඵලය අරහත් මාර්ගය මේ දිගටම තියෙන්නේ පුද්ගලයා තුල සේක උපේක්ඛාව. ඊට පස්සේ අරහත් මාර්ගයට පත් වෙන විට අසේක උපේක්ඛා. තවත් කපල අස් කරන්න දෙයක් ඉතුරු වෙන්නේ නැහැ. ඒ නිසා අසේක උපේක්ඛා. ඊළඟට ආර්යයන් වහන්සේ අරහතුන් වහන්සේගේ තියෙන්නේ අරිය උපේක්ඛා. මේ උපේක්ඛාව එහෙමනම් ක්‍රමානුකූලව හැම කෙනෙක් තුළම උපේක්ඛාව තියෙනවා. ක්‍රමානුකූල වඩා වර්ධනය අර ගේහසිතං උපේක්ඛා නෙක්ඛම්ම උපේක්ඛා බවට නෙක්ඛම්ම උපේක්ඛා සේක උපේක්ඛා සේක උපේක්ඛා අසේක උපේක්ඛා බවට අසේක උපේක්ඛා අරිය උපේක්ඛා. අර උපේක්ඛා සම්බොජ්ජංගය පූර්ණ වෙන්නේ මේ කියන සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ වෙලා අර සේක උපේක්ඛා කියන අවස්ථාව. අසේක උපේක්ඛා ධර්මයට පත් වෙනවා. අසාධාරණ විදියට එන්න පුළුවන් ඒක ගේහසිතා. එකනෙක්කම්ම නෙමෙයි. ඊට වඩා තමන්ගේ තීරණය අනුව තමන්ගේ මැනීම අනුව තමයි ඒ උපේක්ඛා. දැන් එකම් උපේක්ඛා කියන එක තවත් විදියකට විග්‍රහ කරලා තියෙනවා. කාමෙහි විවිච්ච පාපෙහි අකුසල ධම්මෙහි විවිච්ච නෙක්ඛම්ම උපේක්ඛා. විවිච්ච කියන්නේ වෙන් වෙන සිත. මොකකින් වෙන් වෙනද? කාමෙන් වෙන් වෙන අකුසල ධර්මෙන් වෙන් වෙන උපේක්ඛාව නෙක්ඛම්ම උපේක්ඛා. දැන් විවිධ යහපත් මාතෘකා දිගේ කතා කරන එක ධම්ම විචය සම්බුද්ධං. වැරදි දෙයක් කෙරෙහි දිගින් දිගට කතා කරන එක කාම විතක්ක, ව්‍යාපාද විතක්ක හෝ විහිංසා විතක්ක. එකම මිනිහෙකුට මේ දෙකම කරන්නත් පුළුවන්. දැන් පෘථග්ජන පුද්ගලයේ සතුටට පත් වෙන්නේ මොහොකින්ද? කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විහිංසා විතක්ක. ආර්ය ශ්‍රාවකේ ධර්ම මාර්ගයේ යන මේ ධම්මානුධම්ම පටිපදාවේ හැසිරෙන පුද්ගලයේ මොහොකින්ද සතුටට පත් වෙන්නේ? ධම්ම විචය, මේ ධම්ම විචය සම්බුද්ධංගේ පිළිනකොට. ඒ කියන්නේ සතර ඉරියව්. ගච්ඡන්නවා කියන්නේ ඔය සක්මන් කරනවා. නිසින්නවා කියන්නේ ඉඳගෙන ඉන්නවා. තිටෝවා කියන්නේ හිටගෙන ඉන්නවා. සයනවා කියන්නේ හාන්සි වෙලා ඇලවෙලා. පජානාති කියන්නේ අපි ඒ අවස්ථාවේ අපේ හිතේ ප්‍රජනනය වෙන අලුතෙන් උපදින චේතනාව ගැන හොඳට අවධානයෙන් ඉඳලා වැරදි එකක් නම් අයින් කරන්න ඕන, හරි එකක් නම් භාවිතා කරන්න. දැන් අපි සක්මන් මළුවක සක්මන් භාවනාවක් කරනවා. දැන් ඔය සක්මන් භාවනා කරනකොට අපේ ඇහැට රූපයක් දකින්න නැද්ද? අපේ කනට ශබ්දයක් ඇහෙන්නේ නැද්ද? ඒ අනුව රූප සංචේතනා, ශබ්ද සංචේතනා ආවොත් අපි කාම විතක්ක විචාර කළොත් හරිද? ඒ වෙලාවේ අපි මොකද කරන්න ඕන? ආනපාන සති සමාධියේ ඉන්න ඕන. දැන් අර රේණුකානේ හාමුදුරුවන්ගේ භාවනා පොතේ සක්මන් භාවනාවේ මොකද්ද තියෙන්නේ? උසනවා, ගසනවා, පද්දනවා තියෙනවා. ඔය භාවනාවද? ඈ? ඒක මේ භෞතික දෙයක්. අපි ඇවිදිනවා, සක්මන් කරනවා. හැබැයි අපි සක්මන් කරනකොට අපේ ඇහැට අරමුණක් ගැටෙන්න පුළුවන්. එක ඇලෙන, එක ගැටෙන, එක මුලා වෙන. අපේ කනට ඇහෙන්න පුළුවන්. අපේ මනසට අරමුණු වෙන්න පුළුවන්. අපේ ශරීරයට ගෑවෙන්න, ස්පර්ශ වෙන්න, සම්පස්ස වෙන්න පුළුවන්. ඒ හැම අවස්ථාවකම අපි කළ යුතු දේ මොකද්ද? ආන පාන සති සමාධියෙන් ඉන්න ඕන. නෙමෙයි. ඒ ඇවිදිමින් ඉන්න වෙලාවෙත් අපි ඒ ඇවිදීමට අමතරව අපේ ඇහැට, කනට, නාසයට, දිවට, කයට, මනට ලැබෙන සංචේතනා ගැන අවධානයෙන් ඉඳලා ඒවත් වැරදි නම් අයින් කරන්න ඕන, හරි නම් භාවිතා කරන්න. ඒකයි. ඈ? ඇවිදීමත් ගණන් ගන්න ඕන. මොකෝ අපි ඇවිදීමත් කරනවා. හැබැයි ඇවිදිනකොට අපේ ඇහැට අරුමුණුනොත් මනෝ සංචේතනාවක්, කාම විතක්ක, ව්‍යාපාද විතක්ක, විඤ්ඤා විතක්ක, ඒ ඇවිදීමින්ම ඇවිදීම කරන්න ඕන, අර චේතනාව පාන කරන්න ඕන. ඒ අතරෙම ඒක අර තරහ යන එකක් නම් මෙත්තානුස්සතිය වඩන්න ඕන. රාගයෙන් කාමච්ඡන්දයෙන් එන එකක් නම් අසුභානුස්සතිය වඩන්න ඕන. ඒ අතරම අනිච්ච දුක්ඛානත්ත මෙනෙහි කළ නිච්ච සුඛාත්ත ඉවත් කරන්න. ඇවිදිමින්ම, නිදා ගනිමින්ම, ඉඳ ගනිමින්ම, කොයි ඉරියව්වේ අපි මේක කළේ නැත්නම් ඔය ඕන ඉරියව්වක අපේ හිතට කෙලෙස් ඇතුළු වෙන, ඔය දොරවල් අයින් ඇතුළු වෙන්න බැරිද? දැන් ඔය ඇවිදින එක ගැන විතරක් හිතලා හරිද? ඔය ගල් පිළිමයක් වගේ ඔහොම ඉඳගෙන ඉන්න එක විතරක් ගැන හරිද? නෑනේ. ඒ හැම අවස්ථාවකම කෙනෙක්ගේ හිතට මේ මනෝ සංචේතන, චක්කු සංචේතන, සෝත සංචේතන එන්න පුළුවන්. ව්‍යාකූල වෙන්නේ කාම විතක්ක විචාර, ව්‍යාපාද විතක්ක, හිංසා විතක්ක විචාර නිසා. නැතු වෙන මොකක්වත් නිසා. ඒ විතක්ක විචාර සවිතක්ක සවිචාර වෙනකොට ව්‍යාකූල බව නැති වෙලා පිරිසිදු වෙනවා, පැහැදිනවා. මේ බණ අහන වෙලාවෙත් ඕකම කෙරෙනවා. මෙතන සීල සමාධි ප්‍රඥා මේ බණ අහන වෙලාවේ තුනම පූර්ණ වෙනවා, පූර්ණ විය යුතුයි අනිවාර්ය වශයෙන්. ඒ පිළිබඳව අවධානයෙන් කටයුතු කරනවා. දැන් ඕක අර චිත්තානුපස්සනාවේ විග්‍රහ කළේ දෙපැත්ත, සමාජාන් චිත්තං අසමාහිතං චිත්තං, විමෝචයන් චිත්තං අවිමුත්ත චිත්ත. ඔය වෙන වචනයක් පොඩ්ඩක් වචන වෙනස් කළාට විමුත්ත අවිමුත්ත, සමාධං අසමාහිත. ද්වේතාවය තමයි මේ ද්වේතාවෙන් එක පැත්තයි මෙතන කියලා තියෙන්නේ. නමුත් අර මහසතරාතිපට්ඨාන සූත්‍රයේ දෙපැත්තම පැහැදිලිව පිරිසිදුව කියලා තියෙනවා. රාගයක් වෙන්න පුළුවන් ඒක. අදනම් බුදුබැති ගීතයක් රාගයෙන්මයි අනුරාගය. රාගය අලුතෙන් උපදිනවා. දැන් මෙතෙන්දී අපි ගාව භක්තියක් ඇති වෙනවනම් එතන මොකද්ද? රාගයක්. භක්තිය කියන්නේ බැඳීම, බද්ධ වීම, සන්ධි වීම. අපි බුදු බැටි, බැටි කියන වචනේ තේරුම මොකද්ද? භක්ති. භක්ති ගීතනේ. ඔය ශ්‍රද්ධාව නෙමෙයි, ඔය බැඳීම. මේ යම් ආගමකට බැඳලා තියන්න කියන ගීතවලට කියනවා භක්ති ගීත. හොඳට කල්පනා කරලා දැන් ඇලීම ගැටීම මුලාව තමයි මේ පැවැත්මට හේතුව. ඒක ධම්ම විච සම්බොජ්ජං, ඒක බව උදුරා දමන්නට උපකාර වන දෙයක්. රාග බව, ද්වේෂ බව, මෝහ බව උදුරා දමන ධර්මය ආසන්නට කැමැති නම් ඒක ධම්ම විච සම්බොජ්ජං, පස්සදි සම්බොජ්ජං, උපේක්ඛා සම්බොජ්ජං, සති සම්බොජ්ජං. ඒක දැන් හෙට හෝ අනිද්දා සූත්‍ර ධර්ම හතරක් තියෙනවා. අනුදම්ම පටිපරියාය විග්‍රහ කරනකොට ඒක තමයි විග්‍රහවේ. ඒකින්ද ඒක ගැන දැන් තව කිව්වත් ඒකම තමයි. නමුත් එතන සූත්‍ර ධර්ම පහක් අනත්ත ලක්ෂණ සූත්‍රයේ තියෙන්නේ ඕක. අනුදම්ම සූත්‍ර හතරකම තියෙන්නේ ඕක. ඔය පොතේ ලියලා තියෙනවා. ඒක විග්‍රහ වෙනවා, විග්‍රහ කරනවා. අවතාන පරමාර්ථය තමයි නිබ්බිදා. නිබ්බිදා නොබැඳීම. මේ පැවැත්මට හේතුව මුල බැඳීම. ඒකෙන් මිදී නිදහස් වීම නිබ්බිදා. නිබ්බිදා සමාන නිබ්බිනා නිබ්බාන. නිබ්බාන සමාන නිවන. මජ්ඣිම නිකායට ත්‍රිපිටකයේ දාලා තියෙන නම මජ්ඣිමා ගම සූත්‍ර ධර්ම. මජ්ඣි කියන්නේ මත්වීමෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කළ යුතු ධර්මය විග්‍රහ කළ සූත්‍ර මජ්ඣිමා ගම ධර්ම. එහෙමයි ත්‍රිපිටකයේ සංඥාපනේ පැහැදිලිව දේශනා කළ තියෙන්නේ. මත්වීමෙන් මිදී නිදහස් වෙන්නට අනුගමනය කරන ප්‍රතිපදාව පරියාය විග්‍රහ කරපු සූත්‍ර මජ්ඣිමා ගම ධර්ම. ඒක බුද්ධ ගෝතමඳුරුව පස්සේ කාලෙක කරපු වික්‍රාය. දිග සූත්‍ර, මැද සූත්‍ර, කෙටි. බුද්ධ ධර්මය කොයි තරම් අවමානයට ලක් කළාද? දිග, කෙටි, මැද කියලා. ඒක වැරදි. මේ බුදුහාමුදුරුව දේශනා කළේ ඔක්කොම මජ්ඣිමා ගම සූත්‍ර. මතෙන් මිදී නිදහස් වෙන්නට උපකාර වන ධර්මය. බව උදුරා දමන්නට උපකාර වන ධර්මය. හැම සූත්‍රයමද හැම සූත්‍රයම තියෙනවා බැලුවාම ආන පාට දෙපැත්තත් තියෙනවා නම් දෝතාවයක් තියෙනවා නම් හැම තැනම ආනපාන තියෙනවා. කළ යුතු දේ සහ නොකළ යුතු දේ, කරණීය අකරණීය, අස පස්ස ආන පාන හැම තැනකම බුද්ධ දේශනාවේ දෝතාවය තියෙනවා. දෝතාවය තියෙනවා නම් දෝතාවය තමයි ආන පාන අස පස්ස. හැබැයි අද දුවතාවයක් භාවිතේ නැහැ, අවභාවිතයට ගිහිල්ලා. ආනපානත් භාවිතේ නැහැ, අවභාවිතයට ගිහිල්ලා. ආනපාන ආශ්වාස ප්‍රාශ්වාස කළා, දුවතාවය දේවතා අනුස්සතියකට ගත්තා. ඒ නිසා දැන් අද මේ පරිවර්තකයෝ මුළු බුද්ධ ධර්මයම විකෘති කරලා විනාශ කරලා මිනිසුන්ට ඔය දහම් පාසල්වල ඔය පිරිවෙන්වල පොඩි හාමුදුරන්ට පොඩි කාලෙම බ්‍රේන් බොස් එකක් කරලා වැරදි දේ කියා දීලා නොමගට යවන. ධර්මතාවයෙන් තේරුම් ගත්ත කට්ටියට මේක ටික ටික තේරෙයි. උනාට ඔක්කොම මිනිසුන්ට මේක තේරුම් ගන්නත් බෑ, තේරුම් කරන්නත් බෑ. මේක අදාළ වෙන්නෙත් නෑ, ගැලපෙන්නෙත් නෑ. අලුත් කරන්න දෙයක් නැහැ. බුදුහාමුදුරන්ගේ ත්‍රිපිටකේ, මාගදී ත්‍රිපිටකේ හැමම තියෙනවා. ඒ ඇති. මොකද අපි කරන්න ඕන මේ වැරදි පරිවර්තනය අයින් කරන්න ඕන, විනාශ කරන්න ඕන, ඉවත් කරන්න ඕන. ඕක නොතිබුණා නම් අද වුණත් මිනිස්සු මේ මාගදී ත්‍රිපිටකය කියවලා යම් තේරුමක් ගන්නවා. අපේ අර හෙලා අටුවා ටික තිබුණා නම් ඔය ත්‍රිපිටකේ හොඳට විග්‍රහයක් තියෙනවා. අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා ඇතුව හෙලා අටුවා වල විග්‍රහ කරලා තිබුණා. අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කරපු හෙලා අටුවා ටික විනාශ කළාට පස්සේ අර විසුද්ධි මාර්ගය ඇතුළු බුද්ධ ගෝසාමුදුරුව වැරදියට පරිවර්තනය කරලා කරපු විග්‍රහය අර්ථකතාව විතරක් ඉතුරු වුණා. ඒක ගරු කොට ගුරු කොට ගත්තා. මහා සාංගික අභයගිරිය ඇතුළු මේ කොටස. ඒවයිටින් මෙහෙමයි. පස්සේ මේ ළඟදින ඔය ගෝඨාභය රජු සමයේ, වළගම්බා රජු සමයේ පොත්ගුල් තියෙන්නේ නැති. ඔය මෙහෙ තියෙන ඒවා එකක්වත් ඔය කියන යුගයට සමයට අයිති නැහැ. මේ දඹදෙනි රාජධානී, මේ කොහෙද දඹදෙනි රාජධානියේ පොත් ගුල්ලුවා. ඔය දඹදෙනි කාලේ ලියපු පුස්කොළ පොත් එකක් හෝ තිබ්බනම් ඒක පොත් ගුල්ලුවාය. එක පුස්කොළ පොතක් තිබ්බනම් ඒක පොත් ගුල්ලුවාය. හැබැයි ওই පොත්කොළ පොත් අද තියෙන වැඩි හරියක් කියලා තියෙන දඹදෙනි යුගයේ දඹදෙනි කියන්නේ මේ ගඟෙන් එගොඩ මාවෙන් එගොඩ ගොඩක් සූත්‍ර මොකවත්ම ඕනේ නැහැ දැනගන්න ඕන එකම එකයි ආන පාන සති සමාධිය. හැබැයි හොඳට දැනගන්න ඕන වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ ආරම්මණය පිළිබඳවයි ආන පාන කළ යුත්තේ. වෙන මොකක්වත් ඔය ත්‍රිපිටකයේ මුළු ඔක්කොම කියවලා කටපාඩම් කරගෙන ග්‍රන්ථ ධූරය පුරවලා උපාධි පාස් කළාට වැඩක් නැහැ. කරන්න ඕන එක කිසිම ඉස්කෝලේකට නොගියත් ආනපාන සති සමාධිය පිහිටන්න පුළුවන් නම් වර්තමාන මොහොතට හිත පාත්තගෙන මේ වර්තමාන මොහොතේ තමන්ගේ හිතට එන අරමුණ වැරදිනම් ඒක ප්‍රහාණය කළ ඒ වෙනුවට අවශ්‍ය නිවැරදි අරමුණ ආන කරන්න පුළුවන් නම් එච්චරයි නිවන. වෙන මොකක්වත් නැහැ. එතකොට මේ සංසාර දුකෙන් සදහටම මිදී නිදහස් වෙනවා. ඔව් දැන් එකක් කමා වෙත්වා ඉල්ලීම කමා කරත්වා ඒ කමාව ලබා ගැනීම. කමා විත්වා කමා විත්වා කමා කරත්වා කමා කරත්වා තියෙනවා. දෙපා දෙකෙන්ම අපි යම් ආකාරයක අපෙන් වූ වරදකට කමා කර ගැනීමක් කමාව ලබා ගැනීම දෙකම කියන එක හොඳයි වඩා. කමා විත්වා කමා විත්වා කමාව ලැබීවා කමාව ලැබීවා කිව්වත් හරි. ඒක අර වඩාත් අවධානයෙන් කියවෙනවනේ කමා විත්වා කමා විත්වා කමාව ලැබීවා කමාව ලැබීවා කිව්වා. කමාව කියන්නේ මාගදී භාෂාවේ වචනේ. සමාව කියන්නේ සිංහල වචන. අච්චයන් කම මේ පන්තේ අච්චයන් කම මේ ධම්මේ අච්චයන් කම මේ සම්. දැන් ඔතන කම කියන වචනේ කර්මය කියන අර්ථයක් තියෙනවා. අපි කරපු ක්‍රියාවක් නිසායි. අපිට දැන් උරුම වෙලා තියෙනවා යම් ණයක්. ඒකෙන් ඒ කමා කරගන්නවා කියන්නේ කර්මෙන් මිදී නිදහස් වීම. සන්දිස්සේති සම්මාදපේති සමුච්ඡේදේති සම්පහන්සේති කියන වචන හතරම බොහෝ තැන්වල බොහෝ සූත්‍රවල සන්නිට්ඨති සන්නිසීදති ඒකෝටි භාවං සම්මාදියති කියන වචන හතරෙන් ප්‍රායෝගිකව කියලා තියෙනවා. එකම වචනේ සන්නිට්ඨති සන්නිසීදති ඒකෝටි භාවං සම්මාදියති. සන්දිස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති කියන එකමයි ඔය වෙන වචන හතරකින් බොහෝ සූත්‍රවල කියලා තියෙන්නේ. සන්තිට්ඨති සන්නිසීදති ඒකෝදි භාවං සම්මාදියති කියන හතර. අර බුද්ධ ඥාන පද හතරමයි සන්දිස්සේති සම්මාදපේති සමුත්තේජේති සම්පහන්සේති. චූලාතිපදෝපම සූත්‍රයේ තියෙන සම්දේශේති සම්මාදපේති සම්ත්‍යේදේති සම්පහන්සේති. නමුත් ඒක ළඟම තියෙන තව සූත්‍රවල බොහෝ සූත්‍රවල තියෙනවා ඔය සම්තිට්ඨති සම්නිසීදති සම්මාද ඒකෝතිපාවන් සම්මාදපේති සමාධියේති. චතු ආර්ය සත්‍ය වැඩෙනම සමුදය නිරෝධ වෙනකොට. සමුදය කියන එක අලුතෙන් උපදින දෙයක්. උපදින වෙලාවෙම ඒ අලුතෙන් උපදින දේ නවත්තනවා නම් මොකද අනුස්සති අනුපස්සන. අර උපදින්නට එන දේ උපදින්නේ නැත්නම් සමුදය නිරෝධයි. එමනම් අනුසති අනුපස්සන කිරීමෙන් වෙන්නේ මොකද අවසානේ? සමුදය නිරෝධ වීමයි, නිරෝධ කිරීම. දැන් නිවන කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි, චතුරාර්ය සත්‍ය කියන්නේ වෙන මොකක්වත් නෙමෙයි. ඔක්කොම අලුතෙන්ම වචනකින් කියන්න පුළුවන්. සමුදය නිරෝධ නිබ්බාන. එමනනම් භව නිරෝධ නිබ්බාන. භව කියන්නේ සම්භව ආයි සමුදය. චේතෝ විමුක්තිය කියන්නේ හිතේ උපදින රාගය ද්වේෂය කියන කොටස් දෙක තාවකාලිකව යටපත් කළා හිතේ මිදී නිදහස්ව ලබන පිරිසිදු බවට කියනවා චේතෝ විමුක්තිය. හැබැයි චේතෝ විමුක්තිය ලැබූ පුද්ගලයාගේ මනසේ තියෙන කෙලෙස් ගතිය මානය නැති වෙන්නේ නැහැ. ඒක නැති කරන්න නම් චේතෝ විමුක්තියෙන් පමණක් බෑ. දැන් අභිඥා ලැබූ පුද්ගලයා චේතෝ විමුක්තිය ලබලා, ඥාන ලැබූ පුද්ගලයා චේතෝ විමුක්තිය ලැබුවා. හැබැයි ඒ පුද්ගලයාගේ මනසේ කෙලෙස් මානය තාම තියෙනවා. ඒක නැති කරන්න නම් විද්‍යා විමුක්තිය ප්‍රඥා විමුක්තිය එමත් නැත්නම් අකුප්පාමේ චේතෝ විමුක්තිය තියෙනවා. එතකොට බුදුහාමුදුරුව මේ ධර්මය දේශනා කළේ උබතෝ භාග විමුක්තිය සාක්ෂාත් කර දෙන්න. එකක් නෙමෙයි. නමුත් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත්වෙන්නට පෙර මිනිහෙකුට ලබාගත හැකිව තිබුණේ චේතෝ විමුක්තිය පමණක්. මේ 2006-07 වෙනකන් ලංකාවේ විතරක් නෙමේ ලෝකේ මිනිහෙකුට ලබාගත හැකිව තිබ්බේ පසුගිය අවුරුදු 1700-800 තුල චේතෝ විමුක්තිය පමණක්මයි. ප්‍රඥා විමුක්තිය ලබන පාර සියලුම දේ වැහිලා වහලා අභාවයට ගිහිලා අවභාවිතයට පත් කරලා තිබුණා. ඔය විසුද්ධි මාර්ගය ලියලා මහා සංඝික නිකායේ උපනිෂද් ධර්මයට එකතු කළාට පස්සේ එකයි උනේ. ප්‍රඥා විමුක්තිය ලබන්න ක්‍රමයක් තිබුණේ නැහැ. කලාතුරකින් කෙනෙක් ප්‍රඥා විමුක්තිය ලැබුවත් මේ සංදේශනාව යටපත් වෙලා තිබුණ නිසා, දෝතාවේ යටපත් වෙලා තිබුණ නිසා, තිපරිවට්ටේ ප්‍රකාශ නොකළ නිසා චතුරාර්ය සත්‍ය විග්‍රහ නොකළ නිසා පටිච්ච සම්පාද ධර්මයේ ත්‍රිපරිවර්තයම ප්‍රකාශ කරන්න බැරිවීම නිසා ප්‍රඥා විමුක්තිය තවත් කෙනෙකුට බහුල වශයෙන් ගන්නට තිබුණු පාර වැහිලා යටපත් වෙලා අවභාවිතයට පත් වෙලා
තිබුණා.
චේතෝ විමුක්තිය. ඔය දැන් ඔය තව නොඑකයි ඉන්නවනේ ඔය ආජාන්චාලා අරගොල්ලෝ
මේගොල්ලෝ
ඔය වගේ අය චේතෝ විමුක්තිය තියන අය ඥාන අභිඥා තියෙනවා. නෑ කියන්නේ ඒව ලබා ගන්න පුළුවන්. දැන් බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙන ඉස්සෙල්ලා ඔය නොයෙකුත් ඉෂිවරු අභිඥාලාභී ලෝකේ ඕන තරම් හිටියා. අදත් ඉන්නවා. හැබැයි ප්‍රඥා විමුක්තිය ඒක නෙමෙයි. දැන් මුල් අවුරුදු 10 තුල බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වූ කාලේ මුල්ම අවුරුද්දාය තුල මේ ඔය බ්‍රහ්මජාල සූත්‍රයේ විග්‍රහ කරපු නොයෙකුත් ආගම්වල මේ ධ්‍යාන අභිඥා ලබන්න තමයි සියලුම දේ කළේ. බුදුහාමුදුරුවත් අවුරුදු 6ක් මොකද කළේ? ඔය දුෂ්කර ක්‍රියා කළේ ධ්‍යාන ලබන්න, අභිඥා ලබන්න. ඒක නිසා බොහෝ ධ්‍යානලාභීන් අභිඥාලාභීන් හිටියා. ඒ අයටත් නිවන් මඟ පෙන්වන්නට මේ කායගත සති සූත්‍රයේ අර ධ්‍යානත් පෙන්නවා. හැබැයි අවුරුදු 10කට පස්සේ වෙනකොට අර අභිඥාලාභීන් ඔක්කොම මඟපල් ලැබලා ඉවර වුණා, එක්ක නැති වෙලා ඉවර වුණා. දැන් බුදුහාමුදුරුව ධ්‍යාන ලැබීම සම්පූර්ණ නිග්‍රහ කළා. ගෝපක මොග්ගල්ලාන සූත්‍රයෙන්, අරිහත් සූත්‍රයෙන් මේ ධ්‍යාන කියන එක සම්පූර්ණ නිග්‍රහයට ලක් කළා. කිසිසේත් වටින දෙයක් නොවන බව විග්‍රහ කළා. ඊට පස්සේ ධ්‍යාන සම්පූර්ණයෙන් අත්හැරලා සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම මතු කළා. මේ බව බුදුරාල් දමන ක්‍රමය විතරයි විග්‍රහ කළේ. ඔය සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම වලින් කරන්නේ බව බුදුරාල් දමන. රාග බව, ද්වේෂ බව, මෝහ බව සහ මුලිය. සමුච්ඡේද ප්‍රාණින් සමුග්ඝාත වශයෙන් කෙලෙස් බව බුදුරාල් දමීම විතරක් අනුදැන වඩාලලා නිද්දේශ කළා. නමුත් මේ ක්‍රමය ටික කාලයක් බුදුහාමුදුරුව පිරිනිවන් පාලා ටික කාලයක් යනකොට මහාසංගික පිරිස නැවතත් අර පෙර බුදුහාමුදුරුව බුද්ධත්වයට පත් වෙලා දේශනා කරන්නට පෙර තිබුණු අර අනාර්ය ක්‍රම ඒවට ඇබ්බැහි වුණා. මගපල් ලබන්නට පින් කරපු ශක්තියක් තිබුණේ නැහැ ඊට පස්සේ. එකයි හේතු. මුල් අවුරුදු 8ක් 9ක් යනකම් අර පින්ඩල භාරද්වාජ හාමුදුරුව අර මැජික් පෙන්නනකම් මිනිස්සු ඒව තමයි හොඳ සම්දර්ශන හැටියට පෙන්නේ. අරහතුන් වහන්සේලා තමයි අය මේ අභිඥාලාභින් මැජික් පෙන්වන්න ගියා. බුදුහාමුදුරුව කිව්වා මේ මැජික් පෙන්නලා එහෙම මේ ධර්මය තේරුම් ගන්න බෑ. ඒ නිසා බුද්ධ ශ්‍රාවකයන්ට සහ බුදුහාමුදුරුවත් මැජික් පෙන්වීම සම්පූර්ණයෙන්ම නැවැත්තුවා. අභිඥාලාභින් හිටියා, අභිඥාලාභී මහා රහතුන් වහන්සේලා හිටියා. හැබැයි මැජික් පෙන්වන්න ගියේ නැහැ. ඉද්ධ ප්‍රාතිහාර දැන් බුදුහාමුදුරුවන්ගේ ධර්මයේ තියෙනවා ප්‍රාතිහාර්ය තුන් වර්ගයක්. ඉද්ධ ප්‍රාතිහාර්ය, ආදේශනා ප්‍රාතිහාර්ය, අනුශාසනා ප්‍රාජ බුදුහාමුදුරුවෝ එකයි අනු දැනවදාල. මොකද්ද අනුශාසනා ප්‍රාතිහාර්ය අනු දැනවදාලා නිර්දේශ කළා. ආදේශනා ප්‍රාතිහාර්ය ඉදි ප්‍රාතිහාර්ය සහ මුලින්ම තහනම්
කළා.
ආදේශනා ප්‍රාතිහාර්ය තමයි නොයෙකුත් ආකාරයේ කරන්න බැරි දේවල් ඔය දිය යටින් යෑම අර දිය උඩින් යෑම වගේ දේවල්. ඔය හුඟක් සාමාන්‍යයෙන් මිනිසුන්ට මැජික් වගේ පෙන්වන්නේ නිකන් හිතා ගන්න බැරි දේවල්. ඒක තමයි ආදේශනා ප්‍රාතිහාර්ය. අනුශාසනා ප්‍රාතිහාර්ය තමයි මේ ධර්මය දේශනා කළ ධර්ම මාර්ගයට මිනිසු යොමු කළා කරන ප්‍රාතිහාර්ය අනුශාසනා ප්‍රාතිහාර්ය. අර්ථ ධර්ම නිරුක්ති පටිසම්භිදා විග්‍රහ කිරීම අනුශාසනා ප්‍රාතිහාර්ය. අභිඥාලාභී කුට කරන්න පුළුවන් ඉද්දි ප්‍රාතිහාර්ය සහ ආදේශනා දෙකම වුණා. දෙකම කරා හිටියා එකක් විතරක් කරන්න පුළුවන් ඈත් හිටියා. මොකද්ද අප්‍රමත්තස කියන්නේ අප්‍රමාදයනේ. මට අප කියන්නේ සාමුලින් ඉවත් කරන අප්‍රමත්තස. ඊළඟ වචනේ මොකද්ද? ආතාපිනෝ කියන්නේ මේ තවා දවා කය තවා දෙවීමෙන් වෙනත් වෙලා කෙලෙස් තවා දවා ඉවත් කිරීම. සම් පහියස කියන්නේ ප්‍රහාණය කරනවා. සංකප්පා මේ සං රාගය ද්වේෂය මෝහය භාවිතා කරපු කාල පරාසයෙන් ඉවත් වෙලා සම්මා සංකප්ප කියන තත්ත්වයට පත්
වෙනවා.
මොන සීලේ? මොකක්ද ආර්ය කියන්නේ? ප්‍රියගමන අත්තරින ප්‍රියගමන අත්තරින්නට උපකාර වන සීලය ආර්ය කාන්ත. නැවතත් ආර්ය කාන්ත සීලය ආයිසරයක් විග්‍රහ කළා කොටස් හතරකට. මොකද්ද? සංවර සීලය, චේතනා සීලය, ප්‍රාණ සීලය, අවිචික්කම සීලය, වේරමණී සීලය හැටියට. එහෙම නැත්නම් ඉන්ද්‍රිය සංවර සීලය, සිව්පසය ප්‍රත්‍ය සංවර සීලය, ප්‍රාතිමොක්ඛ සංවර සීලය, ආයතික සංවර සීලය දෙකම අරිය කාන්ත රිය ගමන අත්තරි. අරිය අරිය පරිදේශන කියන්නේ මොකද්ද? දැන් පෘථග්ජන පුද්ගලයෙකුත් කරනවා පරිදේශනය. ඒක මොකද්ද? ක්‍රිය පරිදේශන. එහෙම නැත්නම් අනාරිය පරිදේශන. ඒ පුද්ගලයා මේ ගමන යන්න පරිදේශනයක් කරන පුද්ගලයෙක්. මේ ගමන යන්න උපාදානය කරගන්න ඕන. රාගය, ද්වේෂය, මෝහය හොඳින් හෝ නරකින් හෝ පාත් ගන්න ඕන. පැවැත්ම කියන වචනේම තියෙන්නේ මොකද්ද? රාගය, ද්වේෂය, මෝහය පැවැත්ම. දැන් අරිය කියන්නේ ඔය රාගය, ද්වේෂය, මෝහය අත්තරීම, ප්‍රිය ගමන අත්තරීම, භව උදුරා දැමීම. රාග භව, ද්වේෂ භව, මෝහ භව හිතෙන් සාමුලින්ම අත්තරින්නට අරිය පරිශ්‍රණයක් කරන්න ඕන. ඒ සඳහා අරියකාන්ත සීලය අවශ්‍ය වෙනවා. අරිය ධ්‍යාන ලැබීම මුල් කාලේ තිබ්බා. නමුත් ඊට පස්සේ මේ රාගම ඔක්කොම සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණය කිරීම ඊට පස්සේ බුදුහාමුදුරුවෝ අනුදන්වදාන නිර්දේශ කළා. ධ්‍යාන ලැබීම කොහෙවත් බුදුහාමුදුරුවෝ පහු කාලෙක විග්‍රහ කළේ නැහැ, මුල් කාලේ විග්‍රහ කළා. දැන් ධ්‍යාන ලැබීම විග්‍රහ කළා නම් මේ ඒකායන මාර්ගයේ විග්‍රහ කරලා තන ධ්‍යාන ගැන කියන්න ඕනේ. එක වචනයක් කොහෙවත් කියලා තියෙනවද? නැහැ. නමුත් අද වෙන විට මේ ලංකාවේ සියලුම ආරණ්‍යවල සියලුම භාවනා මධ්‍යස්ථානවල බොහෝ අය භාවනා කියලා කතා කරන්නේ මොකද්ද? ඔය කියන අනාර්ය ධ්‍යාන ලැබීම පාටන පමණයි වෙන මොකක්වත් නෙමෙයි. සත්‍ය බෝධිපාක්ෂික ධර්ම පිරීම නම් වචනෙන් කිව්වට ඒ ගැන ශේෂයක්වත් ඒගොල්ලන්ගේ අදහසක් නැහැ. තේරුමක් නැහැ. දන්නේ නැහැ. විග්‍රහයක් නැහැ. ඒගොල්ලෝ හදන්නේම මේ ප්‍රාණයාම ක්‍රමයට ආශ්වාස ප්‍රාශ්වාස කියන වායෝ කසිනේට සමය දීලා ධ්‍යාන ලබන්න අභිඥා ලබන්න. එහෙම එකක් තියෙනවා. එහෙම එකක් කරන්න පුළුවන්. එහෙම සුවයක් තියෙනවා. එක චේතෝ විමුක්ති. මිච්ඡා කියන්නේ වැරදි නරක පැත්තට යන අතරමං වෙන මම්මුලා වෙන සතර අපායට යන දේ මිච්ඡා. සම්මා කියන්නේ දෙපැත්තක් තියෙනවා. එකක් ලෞකික සම්මා එකක් ලෝකයෙන් ඈතර වෙන සම්මා. මහා චත්තාරීසක සූත්‍රය කියලා සූත්‍රය ඔය ත්‍රිපරි වට්ටේ විග්‍රහ කරලා තියෙනවා. සම්මා කියන එක නියමාකාරයක නම් සං කියන්නේ රාගය ద్వේෂය මෝහය. මා කියන්නේ සහ මුලින්ම මිදී උදුරා නිදහස් වීම. එනිසා සම්මා දිට්ඨි යටපත් උනේ නැත්නම් සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා සති සම්මා සමාධි ආයම් එකක්වත් පූර්ණ කරගන්න බෑ. ඒ නිසා සම්මා කියන එක තේරුම් ගන්න නම් ඔය හොඳ යහපත් නිවැරදි කියලාත් එකක් තියෙනවා. ඒක ආගමේ තියෙන. බුදුහාමුදුරන්ගේ ධර්මයේ සම්මා කිව්වේ ඒක නෙමෙයි. ඒ යහපත් පැවැත්ම හොඳ පැවැත්ම නිවැරදි පැවැත්ම තමයි සියලු මාගම්වල උගන්නන පෙන්නන දේ. ඒක පැවැත්ම යහපත් කරගන්න පමණ. හැබැයි පැවැත්ම පවතින තාක්කල් ජාති ධම්ම, ජරා ධම්ම, ව්‍යාධි ධම්ම, මරණ ධම්ම තියෙනවා. කොයි වෙලාවෙ අපායට වැටෙයිද කියලා කාටවත් කියන්න බෑ. දැන් පීටි පටිසංවේදී කියන එක පීටි දෙපැත්තක තියෙනවා. ආමිෂ ප්‍රීතියකුත් තියෙනවා, නිර්ආමිෂ ප්‍රීතියකුත් තියෙනවා. දැන් පෘථග්ජන පුද්ගලයෙක් ප්‍රියදේට ඇලිලා ලබන්නේ මොකද්ද? පීටි පටිසංවේදී. ඒක කර්මයක්, ඒක ප්‍රතිවිපාකයක්, ආදීනමයක් තියෙනවා. ඒක ගෙවන්න ඕන, වැය කරන්න ඕන. ඒක ඒ ආමිෂ සුවය ඉවිලා ගෙවිලා ඉවර වෙලා යනවා. ගෙවිලා ඉවර වුණ ගමන්ම මොකද උරුමෙන්නේ? දුක. හැබැයි නිර්ආමිෂ සුවය, නිර්ආමිෂ ප්‍රීතිය ඉවර වෙනවද? ඉවර වෙන්නේ නැහැ. ඒක ඒ නිර්ආමිෂ ප්‍රීතිය කවදක්වත් ඉවර වෙන දෙයක්, ගෙවෙන දෙයක්, නැති වෙන දෙයක්, අවසන් වෙන දෙයක් නෙමෙයි. ඒක අසංකත ධර්මයක්. ඒක අපි හදාගත්ත දෙයක් නෙමෙයි, අත්තරීම නිසා ලැබූ ප්‍රතිඵලයක්. එනිසා ඒ නිරාමිස සුඛය ප්‍රීතිය ඒක කවදක්වත් ගෙබිලා අවසන් වෙලා ඉවර වෙලා අයින් වෙන්නේ නැහැ. ආමිස සුවය, ආමිස ප්‍රීතිය, ආමිස සුඛය හදාගත්ත මොහොත පටන්ම වෙන්නේ මොකද? වය ධම්මා. වැය වෙලා ගෙවිලා අවසන් වෙලාම යනවා. එක තමයි මේ දිට්ඨිය තමයි හේතුව. මූලික හේතුව මොකද්ද? දිට්ටිගත මේ පැවැත්වගෙන යෑම මේ ප්‍රීතියට ප්‍රියදේට ඇලීම ඇහැ පිනවීම කන පිනවීම නාසය දිවකය මන පිනවීම හොඳයි ප්‍රියයි මිහිරි මනාපයි ඒක තව තවත් කළ යුතුයි දිගටම කළ යුතුයි සැප විඳිය යුතුයි ආමිසසුවේ විඳිය යුතුයි කියන එක තමයි ඒකට මුල්ුණේ මොකද්ද වැරදි දැක්ම දෘෂ්ටිය ආකල්පය ඔක්කොම මිනිසු මේ උත්සාහ කරන්නේ යමක් උපාදානය කරගන්න පංචස්කන්ධය ඔය වැරදි දෘෂ්ටිය දැක්ම තියෙන තාක්කල් ජීවිත කාලය තුළම අනුසය ඉපදීම නැවැත්තුවොත් මේ අනුසය අලුතෙන් එන්න ආවට අර ආනපාන සති සමාධිය පිහිටලා ඉඳීමත් සමග අනුසය ඇතුල් වෙන්නේ නැහැ. ඇහෙන් රූපය දකින්නවා. හැබැයි මනෝ සංචේතන කරන්නේ නැහැ. එනිසා අනුසය උපදින්නේ නැහැ. ඒ අනුව අනුසය අර අරහත්ත්වයටපත් උනාට පස්සේ අනුසය ශේෂයක්වත් උපදින්නට හේතුවක් නැහැ. ආහාරේ මතඤ්‍යුතා කිව්වහම ආහාර වර්ග හතරක් තියෙනවා. කෑම කන එක කිව්වනම් භෝජනේහි මතඤ්‍යුතා එක එකක්. භෝජනේහි මතඤ්‍යුතාව කියන එක එකක්. ආහාරයේ මතඤ්‍යතා කිව්වනම් සබ්බේ සත්තා ආහාර ටික. මේ ආහාර හතරක් තියෙනවා. විඥාන ආහාර, සම්පස්ස ආහාර, මනෝ සංචේතන ආහාර, කබලින් කර ආහාර. දැන් මෙතෙන්දී කබලින්කාර ආහාර කියන්නේ කැබලි කර කන ආහාර නෙමෙයි. නමුත් අද බුද්ධාගමේ දහම් පාසල් පොතේ ළමයින්ට පිරිවෙන් වල උගන්වන්නේ කැබලි කරලා කන ආහාර. තේරුණා? එහෙමනම් අරක්කු බිව්වොත් හරි. එහෙනම් ඒක කබලින්කාර ආහාරයක් නෙමෙයි.
දවල් 12න් පස්සේ අපරාද.
මෙහෙමයි කබලින්කාර ආහාර කියන එකේ තේරුම කය බලියක ආකාරයට පත් කරවන සියලු ආහාර. දැන් අපි හිතමු වෙසක් කූඩුවක් වගේ ඇඳුමක් කවුරු හරි ඇඳගෙන යනවා. කොණ්ඩේ කපනවා අමුතු බලියක් ආකාරය. සෙරෙප්පු දෙකක් දානවා බලියක ආකාරය. ෂර්ට් එකක් නෙමෙයි සිවුරක් අඳිනවා බලියක ආකාරයෙන්. ඔක මොකද්ද? කබලින්කාර ආහාර. ඒ නිසා දැන් කොණ්ඩේ කපන එකත් මේ කබලින්කාර ආහාරයට අයිති වෙනවා. සියලුම කය බලියක ක්‍රියාව බලියක ආකාරයට පත් කරවනවා නම් ඒක කබලින්කාර ආහාර. එකක් නෙමෙයි. තේරුණාද? දැන් සිවුරු ඇඳීම ඔය සියලුම තැන්වලදී මේක අදාළයි. ඒක නිසා දැන් ආහාරයේ මතඤ්‍යුතේ භෝජනයේ මතඤ්‍යුතේ නැති වුණත් දැන් වැඩි ඕන වෙලාවට ඕන නැති පැණි රස වැඩියෙන් කාලා බොහොම තර වුණා මොකද ඒත් කාය බලියක ආකාරයට. ඒ නිසා ඒක විතරක් නෙමෙයි මේක ඇඳුමක් ඇඳත් කොණ්ඩෙ කැපුවත් සෙරෙප්පු දෙකක් දැම්මත් මේ තව නොයෙකුත් ආකාරයට කුඩයක් ගත්තත් මේ තව නොයෙක් ඒවත් තියෙනවනේ කය බලියක ආකාරයට පත් කරන. ඒ සියලුම දේ බලින් කාර ආහාර. ඊට පස්සේ මනෝ සංචේතන ආහාර. කාම විතක්ක විචාර ව්‍යාපාද විතක්ක මිහින්දා විතක්ක විචාර කරන සියලුම මනෝ සංකල්පන තියෙනවනම් ඒවා මනෝ සංචේතන ආහාර. ඊට පස්සේ සම්පස්ස ආහාර. සම්පස්ස කියන්නේ පස කියන්නේ ස්පර්ශය. රාගයෙන් ද්වේෂයෙන් මෝහයෙන් ඇහෙන් සම්පස්ස කනින් සෝත සම්පස්ස ගාන සම්පස්ස ජීවා සම්පස්ස කාය සම්පස්ස මනෝ සම්පස්ස කරනවනම් ඒවා සම්පස්ස ආහාර. මේ තුන් ආකාරයේම කබලින්කාර ආහාර මනෝ සංචේතන ආහාර සම්පස්ස ආහාර තුනේම එකතුව විඥාණයට ආහාර. ඒකයි කිව්වේ සබ්බේ සත්තා ආහාර ටික. දැන් ඔය ආහාරය තියනකම් පැවැත්ම තියෙනවා. පවත්වාගෙන යනවා. විද්‍යා විමුක්තියට සම්පූර්ණයෙන්ම ආහාර වර්ග හතරම පවතින අතුරු විද්‍යා විමුක්තිය වැහෙනවා. මලකඩ හැදිනවා. දැන් ඔය හතරෙම මොකද වෙන්නේ? මනස මුට්ට වෙනවා, මලකඩ හැදිනවා, මලකඩ කනවා. මේ 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 වට තුනක් සංවට්ට තුනක් හැදිලා වට තුනකින් මුවහවෙනවා. සංවට්ට රාග වට්ටේ රාගාඳුර, ද්වේෂ වට්ටේ ද්වේෂ අඳුර, මෝහ වට්ටේ මෝහ අඳුරෙන් මුවහවෙනවා. ඊට පස්සේ ඒ මලකඩ කඩන්න බැරුව දැන් මුට්ට වෙලා තව තවත් අර ආහාර සපයා ගැනීම, ආහාර සොයා ගැනීම, ආහාර උපාදානය කර ගැනීම තමයි එකම ජීවිකාව පැවැත්ම. මේක ධර්මතාවයක්. මේක කර්ම නියාමය. මේක ඍතු නියාමය. මේක චිත්ත නියාමය. බීජ නියාමය. මතඤ්ඤුතාවේ කිව්වේ දැන් ඔය ආහාර යම්කිසි තරමක් දුරට ඕන වෙනවා මේ ශරීරය පවත්වාගෙන යන්න. ශරීරය පවත්වාගෙන යන්න ඇඳුමක් ඕනනේ. අපි මේ සම්පස්ස ආහාරයක් ගන්න ඕනනේ, කෑමක් ගන්න ඕනනේ, අපි නිදා ගන්න ඕනනේ, නාන්න ඕනනේ. මේව මොකද්ද? ආහාරේ මතඤ්ඤුතා. ඒ අර රාග ద్వේෂ මෝහ කියන කෙලෙස් ගති අර මේ කුප්පණය වෙන, කෝපයටපත් වෙන, විෂම වෙන, වාපිච්චෙන් විෂම තත්වයටපත් නොවන තත්වයට සම තත්වයෙන් පවත්වාගෙන යන්නට අවශ්‍ය ප්‍රමාණයට ආර්යයන් වහන්සේටත් මේ ආහාරය අවශ්‍යයි. ඒකට කියනවා ආහාරයේ මතඤ්ඤුතා, භෝජනයේ මතඤ්ඤුතා. ඒ සීමාව පැන්න ගමන් කබලින්කාර වෙනවා. ඒ සීමාව පැන්න ගමන් සංචේතන ආහාර වෙනවා. ඒ සීමාව පැන්න ගමන් විඥාන ආහාර වෙනවා. දැන් ආහාරයේ බිඳුවක් ගන්න නොගෙන ඉඳීම එහෙම මේ කය පවත් දැන් මේ කය පවත්ව ගන්න යන්න ඕන චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගන්න තාක්කල්. ඒ සඳහා යම් ආහාර මාත්‍රයක් මතඤ්ඤුතාවක් අවශ්‍යයි. ඒක නොලැබුණොත් ආහාර නොලැබුණොත් මැරෙනවා. දැන් අර කේවට්ටි සූත්‍රයේ තියෙන බුදුහාමුදුරුව කිසිම ආහාරයක් ගත්තේ නැතුව මුල් අර දුෂ්කර ක්‍රියා කාලේ දුතාංගයක් රැක්කා. හැබැයි මගඵල ලැබුවද? නිවන ලැබුවද? නැහැ. නිවනෙන් දුරස් වුණා විතරයි. එනිසා ඒක අත්තරිය. ඊට පස්සේ පස්වග මහණු කියන්න ගත්තා. දැන් අර ගෞතම ශ්‍රමණයා එහෙමනම් ඒ ශ්‍රමණයන් වහන්සේ දැන් ඔන්න මේ අත්තකිල මතානුයෝගය අත්තරලා දැන් හොඳට කනවම් බුණා. දැන් වෙන පාරකට ගිහිල්ලා දැන් අත්තරලා මේ උත්සාහය අත්තරලා කියලා. නමුත් ඒක පවත්වාගෙන යන්න කය පවත්වාගෙන යන්න ඕනේ. ඒ පවත්වාගෙන යන්න අවශ්‍ය ආහාරයට ආහාරය අවශ්‍යයි. ඒකට කියනවා ආහාරේ මතඤ්ඤුතා. දැන් කය තවා දවා දුක් දීලා කැම නොදී මේක දුතාංගයක්. මේක අත්තකිල මතානුයෝගයක්. ඒ වගේම කයට හොඳට මේ හොඳ රස ආහාර වලින් පෝෂණය කළ සීමාවක් නැතුව දුන්නාම ඒක කාම සුකල්ලි කාණු යෝගයක්. ඒක අන්තයක්. ඔව් ප්‍රතිවේක්ෂා කරනවා කියන්නේ දැන් ඔය මහත්තයා කුඹුරු අපුරන්නේ නැන්නම් කුඹුරු අපුරලානේ මේ අපි කන්නේ. ඒ කුඹුරු අපුරු ආයට ඒ හාල් කොටලා දුන්නායට ඒ එළවලු හදලා දුන්නායට අපි ණය දෙන්න අපි ප්‍රතිවේක්ෂා කරන්න ඕනේ. ඒ සියලු දෙනාටත් පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් අපි පින් දෙන්න ඕනේ. ඒකයි. දැන් සමහර විට උයලා දුන්නේ මහත්තයාගේ නෝන හරි දුව හරි කවුරු හරි වෙන්න පුළුවන්. නැතුව කන්න බෑනේ. එයටත් අපි පොඩ්ඩක් ණය වෙනවා. ඒ ණය මිදී නිදහස් වෙන්න මොකද කරන්න ඕනේ? ප්‍රතිවේක්ෂා කරලා පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් ආහාරය ගත්තාම ඒ මොහොතේම ණය මිදී නිදහස් වෙනවා. දැන් කෑම ගැනීම නවත්තන්න ඕනේ නැහැ. කරන්න ඕනේ මොකද? කෑම ගන්න ඕනේ. ඒකෙන් අර වෙන ණය එවලෙම එත්තේසං අර ඒ මොහොතේම අපි ඒ ණය මිදී නිදහස් වෙනවා. ආහාර ගන්න කටට ගන්නකොටමත් ඒක කළ හැකි. දෙවෙනි කට ගන්නකොටත් ඒක කළ හැකි. එහෙම නැත්නම් ආහාර බෙදනකොට ඒක කරන්න පුළුවන්. දැන් Tamanට ඇඳුමක් ලැබෙන්න පුළුවන්. තව නොඑක් ඔය සිව්පසේ මොනවා ලැබුණත් ඒක අර පටිසංකා යෝනිසෝ මනසිකාරයෙන් පාවිච්චි කරන්න පුළුවන්. පාවිච්චි කරන්න ඕනේ. මෛත්‍රී භාවනාවෙන් පාවිච්චි කළාට ණයක වෙන්නේ නැහනේ. ණයක වෙනවා නෑ. ඒ ණය ගැනීම එකක්, මෛත්‍රී කිරීම තව එකක්. ඒක දෙපැත්තක් දෙකක්. දැන් ඔයාට කවුරු හරි මොනවා හරි දුන්නා නම් ඒ සියලු දෙනාට පින් දෙන්න ඕන, පින් පවරන්න ඕන. එතකොට මොකද වෙන්නේ? ඒකෙන් අර ණය ගෙවෙනවා. හිතෙන් ඒක කරන්න ඕන. හිතෙන් ඒකේ ඔය වචන ටිකකුත් තියෙනවා. අර නෙවදවායන මණ්ඩනායන විභූෂණාය කියලා තියෙනවා. ඒක වචන ටික කුත්තියනවා. ඒ වචන ටික දැන නොගත්තත් කමක් නැහැ. මේ මට මේ ආහාර සපයා දුන්න සියලුම දෙනාට මගේ තුන් සිත පහදාගෙන පින් දීලා පින් පවරලා මේ ණය මිදී නිදහස් වෙලා මේ ආහාරය ගන්නවා. එච්චර. අපි මේ සියලුම දෙනාට නමුත් අපි ණය මිදී නිදහස් වෙන අපි කළ යුතුකම මේ වෙලාවේ කරන්න ඕනේ. මේ වෙලාවේ කරන්න ඕනේ. ඉතිහාසේ නැහැ. ධම්ම උද්දච්ච විග්ගහිතමාන සංක්‍රමයට පිරිමිම තමා ඔක්කොම බාහ්‍ය දාරු වීරියතුමා පුක්කුසාති රජුරුව ධබ්බමල්ල පුත්‍ර රහතන් වහන්සේ සන්තුති අමාත්‍යා ඔම පිරිමිම තමා තියෙන්නේ. එම තියෙන එකක් නැහැ. හේතුව දැන් ස්ත්‍රී කියන වචනෙම තියෙනවා යම් අඩුවා ඉතිරියා. ඒක නිසා පුරුෂ කියන වචනෙම තියෙනවා පූර්ණ වෙලා. මොකද්ද? ප්‍රඥාව. ඒ නිසා දැන් කරුණු හතක් තියෙනවා ස්ත්‍රියකට. බැරි නිවන් දකින්න පුළුවන්, මගපල් ලබන්න පුළුවන්, අරහත් වෙන්න පුළුවන්. බැරි දැන් ලෞතුරා බුද්ධත්වයට පත් වෙන්න බෑ. පසේ බුද්ධත්වයට පත් වෙන්න බෑ. චක්‍රවර්ති රජ කෙනෙක් වෙන්න බෑ, මහා බ්‍රහ්මයා වෙන්න බෑ. තවත් ඔය කියන ඔය උග්ගටිතඤ්ඤ තත්වයෙන් ධම්ම උද්දච්ච විග්‍රහට ඒකත් බෑ. නමුත් අරහත් වෙන්න පුළුවන්. බව ලත් කියන්නේ ඒකයි. උපේක්ඛාව අඩුවක් තියෙනවා, යම් හිඩසක් අඩුවක් මදිකමක් තියෙනවා. හැබැයි ඒක නිවනට කිසිසේත්ම බාධාවක් නෙමේ. සත්‍තිස් බෝධිපාක්ෂික ධර්ම පූර්ණ කරගන්න, ආනපාන සති සමාධියේ ඉන්න, මගඵල ලබන්නට කිසිම බාධාවක් නෙමේ. බාධාවක් නෑ. ජීවත් වෙලා ඉන්න කෙනෙක්ගෙන් වුණත් අනභිමුඛව ගන්න පුළුවන්. තමන්ගේ හිතටයි මේ සමාව ගන්න. බික්කු කියන්නේ බව කය කරන්නට අප කැප වෙලා ඉන්න පිරිස. චතුත්ථක නිපාතේ අංගුත්තර නිපායේ බික්කු විග්‍රහ කළා තියෙනවා. බික්කු හතර පිරිසක් විග්‍රහ කළා තියෙනවා. මහණ මෙහෙණ උපාසක උපාසිකා සිවුවන පිරිසම රාග ද්වේෂ භව මෝහ භව කපා කය කරන්නට අප කැප වෙලා කටයුතු කරනවා නම් ඒ පුද්ගලයාට කිව්වා බික්කු. මහණ මෙහෙණ උපාසක උපාසිකා සිව්වනක් පිරිසම බික්කු. දැන් බුදුහාමුදුරුවෝ මේ බව කය කරන්නට අප කැප වෙලා කටයුතු කරන්නේ නැති පිරිසට කිව්වා. ඒක ඉදිරියට දේශනා කළේ නැහැ. ඒ පිරිසට බව කය කරන ධර්මයේ දේශනා කළේ නැහැ. දැන් බුදුහාමුදුරුවෝ අරහතුන් වහන්සේලාට හෝ සෝතාපන්න ඵලයෙන් ඉහළ ඵලයකටපත් වූ කෙනෙකුට ධර්මයේ දේශනා කළාද? අවශ්‍ය නැහැ. කළේ නැහැ. දැන් කිසිම සූත්‍රයක් සංඝ කියලා ආමන්ත්‍රණය කළා නැහැ. සංඝෝ කියන්නේ මගඵල ලැබු. එයාට තවත් ධර්මයේ දේශනා කරන්න ඕන නැහැ. ඒගොල්ලෝ දැන් පාර හදලා දීලා පාරට දාලා පාරේ යනවා. ඒගොල්ලන්ට පාර දැකලා ඉවරයි. ඒගොල්ලෝ මග්ගේ අමග්ග ඥාන දර්ශනය ලැබලා අවසානයි. මේ මග්ගේ මග්ග ඥාන දර්ශනය නොලැබූ අය බික්කු. බව ක්‍රය කරන්නට අප කැප වෙලා කටයුතු කරන උත්සාහ කරන පුද්ගලයෝ හතර පිරිසක් ඉන්නවා කියලා අංගුත්තර නිකායේ පැහැදිලිව පිරිසිදුව මේ පිරිස හතර විග්‍රහ කරලා තියෙනවා. මහණ මෙහෙණ උපාසක උපාසිකා. ඒ සිව් පිරිස පමණයි. ඔව් පිරිමිනේ. ඒගොල්ලෝ මේ උපාසක රජවරු මහණ වෙලා නැහැ. උපාසක ආසවකය කරන්නේ අප කැප වෙලා කටයුතු කරන පිළිප උපාසක. සාංගික කරනවා නම් බික්කු සංඝස්ස දේම වෙන්න ඕන. කොටස් දෙකක් නේ. දේම කියන්නේ දෙනවා. බික්කු සංඝ කියන්නේ මොකද? බික්කු සහ සංඝ දෙපිරිසටම දෙනවා නම් සාංගික දානයක්. එහෙම නැත්නම් සංඝ විතරක් දෙනවා නම් ඒත් සාංගික දානයක්. මගඵල ලැබූ එක්කෙනෙක්වත් හාමුදුරුවෝ 1000ක් ගෙනල්ලා 3000ක් 4000ක් ගෙනල්ලා දානයක් දෙනවා කියමුකෝ. ඔය BMICH එකේ මගඵල නොලැබූ එක්කෙනෙක්වත් නැත්නම් එතන එකම සංඝ කෙනෙක්වත් නැහැ. එමනම් ඒක බික්කු දානයක් මිසක සංඝ දානයක් හෝ බික්කු සංඝස්ස දේම හෝ නෙමෙයි. ඒක බික්කු දානයක්. බැරි වෙලාවත් එක මගඵලලාභී අඩු වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ එක ස්වාමීන් වහන්සේ කෙනෙක් හිටියා. ඒක බික්කු සංඝස්ස දේම කියන සාංගික දානයක් වුණා. මේක පහු කාලෙක තේරුම් ගත්තා. තේරුම් ගත්ත ගමන් දැන් මගඵලලාභී කිසිම කෙනෙක් ඉන්න බවක් නොපෙනෙනකොට කරපු වැඩේ මේ සංඝ වෙනුවට අර ධාතු කරුණුව ගෙනා. මොකද කළේ? ධාතු කරුණුව දැන් සංඝ. දැන් අර අරහතුන් වහන්සේලාගේ හෝ බුදුහාමුදුරන්ගේ හෝ කාගේ හරි ධාතු කරුණුව ගෙනාම මේ පරම්පරාවෙන් එන සංඝ දැන් ඔන්න බික්කු සංඝස්ස දෙයම කියන්න පුරුදු වුණා. නමුත් ওই ධාතු කරුණුවේ බුදුහාමුදුරන්ගේ හෝ අරහතුන් වහන්සේ කෙනෙකුගේ ධාතු කරුණු තියෙනවද මේ ලංකාවේ පන්සල් ඔක්කොගෙම? එකකවත් බොහෝ දුරට නැහැ. එහෙනම් මේක රැවටීමක්, වංචාවක්, බොරුවක් පමණ. හැබැයි බික්කු දානයක් වෙනවා. බුදුහාමුදුරුව දක්ෂින විභංග සූත්‍රයේ දාන ආනිසංස සූත්‍රයේ පැහැදිලිව මේ දාන 14ක් විග්‍රහ කරලා තියෙනවා. දාන 14ෙන් බුදුහාමුදුරන්ට දෙන දානය සංඝ දානයක්, බුද්ධ ප්‍රමික මහා සංඝරත්නයට දෙන දානය සංඝ දානයක්, එක්කෝ අරහතුන් වහන්සේ කෙනෙක්ව මගඵලලාභී කෙනෙක් සහිතව භික්ඛුන්ට දෙන දානය සංඝ දානයක්, එක්කෝ මෙහෙණින් වහන්සේ කෙනෙක් අරහත් මෙහෙණි මගඵලලාභී අරහත් මෙහෙණින් වහන්සේ කෙනෙක් හරි ඉන්නවා නම් ඒකත් ඒ මේ නිනාංශ සහ අනිකුත් පෘථග්ජන මහාන මෙහෙණ කවුරු හරි ඉන්නවා නම් ඒකත් සාංගික දානයක්. එකම මගඵලලාභීක්වත් නැත්නම් ඒක භික්ඛු දානයක් පමණයි කියලා මෙහෙම විග්‍රහයක් විස්තරයක් කරලා තියෙනවා. එකත් සාංගික දානයක් වෙනවා. ගිහි කෙනෙක් හරි ඉන්නවනම් අඩුම වශයෙන් සෝතාපන්න ඵලයට පත් වූ ඒ පුද්ගලයාටත් දානයක් දුන්නොත් දැන් සිවුර ඇඳගත්ත 50ක් ඉන්නවා, එක ගිහියෙකුත් ඉන්නවා අර උපාසක සුදු ඇඳගත්ත, එයාටත් දානි දුන්නා. එහෙමනම් ඒ දානෙත් භික්ඛු සංඝස්ස දේ. එනිසා මේ ගිහි වුණා පැවිදි වුණා කියලා නෑ, මගඵල ලැබුවා නම් ඒ පුද්ගලයා සංඝ තත්වයට පත් වුණා. එනිසා ඒ පුද්ගලයාත් එක්ක කවුකල්ල දානයක් දුන්නා නම් ඒ දානෙත් භික්ඛු සංඝස්ස දේම කියන එකට අයිතියි. අද ඉතින් සම්මතයක් සම්ප්‍රදායක් පමණ. බික්කුන්ටත් ගිහියන්ටත් උපාසක උපාසිකා හැම කෙනෙකුටම අදාළයි. සංඝ කොටසට නෙමෙයි. නෑ, එහෙම එකකුත් නෑ. දැන් අපි හිතමුකෝ අපි බුදුහාමුදුරන්ට නෙමෙයි ධර්මයට, ධර්මයේ අභිමුඛ කතාවක් නෑනේ. දැන් වැඩියම මිනිස්සු ධර්මයට තමයි මේ ආරෝපාදය කරගන්නේ. දැන් ඔය සංඝ බේද සූත්‍රයේ ඔක්කොම තියෙන ධර්මයට කරපු දේවල්. එතන ධර්මය කොහෙද අභිමුඛව තියෙන්නේ? ධර්මයේ අනභිමුඛවම. ධර්මයෙන් සමාව ගැනීම තමා වඩාත්ම වැදගත් දේ. එනිසා අභිමුඛ අනභිමුඛ කතාව දෙකම තියෙනවා. නමුත් ඒක අවශ්‍ය නැහැ. අපි පොතක් ඉස්සරහට ගිහිල්ලා සමාව ගත්තට හරියන්නේ නැහැ. ත්‍රිපිටක පොතක් ඉස්සරහට ගිහිල්ලා සමාව ගත්තට ධර්මය අභිමුඛ නෙමෙයි. තේරුණා? ඒක භෞතික දෙයක්. ඒක තියෙන අකුරු ටිකක්. එතන ධර්මයක් විතරක් නෙමෙයි තියෙන. එතන තියෙන අකුරු ටිකක්, වචන ටිකක්.
ඒ
ඉතින් සම්මතයක් සම්ප්‍රදායක් ඒ දැන් දැන් මේ කරඬුව ගේනවා බුදුහාමුදුරුවෙන්මට පිරිත් පොත ගේනවා නමුත් ඔය පිරිත් පොතේ තියෙන ධර්මයේ නෙමෙයි අකුරු ටික පුස්කොළ පොත් ටික ධර්මයේ තියෙන කොහෙද ඒ ඒ එන ජීවමාන ජීවත් වෙන පුද්ගලයන් තුනයි ධර්මයේ තියෙන තේරුණාද කෙලස් රහිත වූ පුද්ගලයන් තුනයි ධර්මයේ තියෙන වෙන කොහෙවත් නැහැ එතකොට බුද්ධ ධම්ම සංඝ ත්‍රිවිධ රත්නත්‍රයම ඔය එක පුද්ගලයෙක් තුල තියෙනවා තේරුණාද දැන් මේ පන්තලේ තියෙන බුදු පිළිමය බුද්ධ නෙමෙයි පන්තලේ තියෙන පුස්තකාලේ තියෙන පොට්ටික ධම්ම නෙමෙයි පන්තලේ මහාන වෙලා සිවුරු ඇඳගෙන ඉන්න හාමුදුරුව සංඝ නෙමෙයි ඒ තුනම මේ අපි සම්මතයෙන් හදාගත්ත දේවල් මේ තුනම තියෙන්නේ බුද්ධං ධම්මං සංඝං කොහෙද තම තමන්ගේ හිතේ වෙන කොහෙවත් නෙමෙයි
යම්
පුළුවන් දැන් තමහර විට දන් තමන් දන්නේ නැතුව තමන්ගේම ගෙදර තමන්ගේම දරුවෙක් එන්න පුළුවන් ජාතසෝතාපන්න තමන්ගේ සහෝදරයෙක් භාර්යාව ස්වාමි පුරුෂයා ඉන්න පුළුවන් ජාතසෝතාපන්න අපි එතකොට අපි අර කායේන වාචා චිත්තේන පමාදේන මායාගතං වරදක් වෙන්න පුළුවන් නෝදැන නමුත් එතෙන්දී අර සමාව ගත්තට පස්සේ ඒකෙන් ඉවරයි ඒකයි ඒ දවස් හතක් ඇයි මෙහෙම කරන්න කිව්වේ මේක වෙන්න ඉඩ තියෙනවා දැන් මෙතනම මේ කොහේ හරි සෝතාපන්න ඵලයටපත් වූ අය ඉන්න පුළුවන් තමන් අතින් පොඩි හෝ සුළු හෝ වරදක් වචනකින් ක්‍රියාවෙන් කතාවෙන් වෙන්න ඉඩ තියෙනවා එතකොට එදාම අපි සමාව ගත්තාම අපි දන්නේ ඒ පුද්ගලයා සෝවන්ද නැද්ද කියලා ඒ පුද්ගලයා මගපල් ලාභී කියලා දන්නේ නැහැ නමුත් අපි සමාව ගන්නවා සමස්තයක් වශයෙන් එතනින් ඉවරයි.
සීසන්දම්ම
දේශනාව. ඔව්. ඔව්. ඉතින් හොඳට මේක තේරුම් ගත යුතු දෙයක්. බමකාරෝවා බමකාර අන්තේවාසිකාව බමකාර අන්තේවාසිකාව දැන් බමකාරය කියන්නේ අර මයිනහරම අදින කම්මල් කාරය එහෙම නැත්නම් අර කම්මලේ ඉන්න මයිනහම අදින ගෝලයට කියනවා බමකාර අන්තේවාසිකාව ඒ පුද්ගලයාගේ වැඩේ මොකද අර හැම ඉහළට පහළට ඇදලා අර යකඩේ රත් කරන එක ඒකයි උපමාවට උදාහරණයට
දුන්නේ
දැන් ඇත්ත වශයෙන්ම මේ බ්‍රහ්මායු කියන සූත්‍රයේ තව බොහොම සූත්‍රවල මේ මිනු ආන්දුරු අනුරාධපුරයට ඇවිල්ලා සූත්‍රාකරණ බාලපණ්ඩිත සූත්‍රයේ ඒවගේ මහා කච්චායන ආන්දුරු දේශනා කරපු සූත්‍රවලත් තියෙනවා මේ පිළිබඳව නොයෙකුත් විග්‍රහයක් දැන් මේ ඒ කාලේ බුදු ආන්දුරු ජීවත් වෙලා ඉන්න කාලේ ඒ රටේ පිළිගත්ත ලොකුම පරප්‍රාප්ත බ්‍රාහ්මණයා බුදුහාමුදුරුවන්ගේ මේ ශ්‍රාවකයෙක් වූ මහා කච්චායන හාමුදුරුව හම්බු වෙලා කිව්වා මේ ඒ කාලේ ගෞතම බුදුහාමුදුරුව ටිකක් තරුණ වයසේ අවුරුදු 40ක් 45ක් විතර වෙන කාලේ මේ ගෞතම ශ්‍රමණයන් වහන්සේ මේ 80ස් වියති මේ මේ වේදේ පරප්‍රාප්ත වූ මේ බමුණන්ට වඳින්නේ නැහැ. නැකිටින්නේ නැහැ බමුණවහම. මේ වගේ ගරු සත්කාර කරන්නේ නැහැ. පූජා කරන්නේ නැහැ. වන්දනා කරන්නේ නැහැ. දැන් මම 80 අවුරුදු බමුණෙක්. නමුත් මම බුදුහාමුදුරුවෝ ගාවට ගියාම හෝ දැන් මහගච්ඡායන හාමුදුරුවෝ ආවට ගාවට ආවට මහගච්ඡායන හාමුදුරුවෝ බුදුහාමුදුරුවෝ නැගිට්ටෙත් නැහැ, වැන්දෙත් නැහැ, ගරු සත්කාර පූජා සම්මාන කළෙත් නැහැ. මේක වැරදි නේද කියලා මේ මහා බ්‍රහ්මයි සූත්‍රයේ ඒ බමුණ ඇහුවා. ඒ ගමන බුදුහාමුදුරුවත් ඕක විග්‍රහ කළා, මහගච්ඡායන හාමුදුරුවත් විග්‍රහ කළා. මේ ගරු සත්කාර කළ යුත්තේ, වැන්ද යුත්තේ, පිටිය යුත්තේ මේ වයසට හෝ අර වේදේ පරප්‍රාප්ත කමට හෝ වයසට හෝ මහලු බවට හෝ නෙමේ. මේ මනුස්ස ගුණධර්ම අලමරිය ඥාන දර්ශන විශේෂෝ මගඵල වලට මගඵල ලැබූ කෙනෙකුටම පමණ. ඒ නිසා මගඵල ලැබූ අරහතුන් වහන්සේ කෙනෙක් තවත් සම්මතයෙන් සම්ප්‍රදායෙන් මහණ වූ හෝ මගඵල ලැබූ තවත් කෙනෙකුට හෝ වන්දනාමාන පූජනීය ආකාරයට මේ හුනස්නෙන් නැගිටීම වගේ දේවල් කළ යුතු නෑ කියන එක බුදුහාමුදුරුවම ප්‍රකාශ කළා, පැහැදිලි කළා. සමහර විටක තමන්ව මහණ කරපු අර ගුරු ස්වාමීන් වහන්සේ මගඵල ලැබලා නැහැ. නමුත් අර ගෝල ස්වාමීන් වහන්සේ යම් ආකාරයකට මගඵල ලැබුවොත් එතෙන්දී බැරි වෙලාවත් ගෝලයාට මානයක් ඇති කරගෙන මේ මගේ ගෝලයා මට වැඳි නැහැ, ගරු සත්කාර කරේ නැහැ කියන වැරදි චේතනාවක් ආවනම් අර ගුරු ස්වාමීන් වහන්සේ පෘථග්ජන නම් ඒ පුද්ගලයාට ආර්යෝපාදයක් වෙලා මේ නිවන සහ මුලින්ම වැහිලා සතර අපායට යන්න පුළුවන්. එහෙම නැත්නම් එක ත්‍රිපිටකේ පැහැදිලිව තියෙන දැන් ඒක ඉබේම ඒ පුද්ගලයාගෙන් මතු වෙනවා. එයාගේ හැසිරීම රටාව, ගතිගුණ, සීලය බොහොම වැදගත් විදිහට තේරෙනවා, පේනවා, කෙරෙනවා. ඒක නිසා එයාට බැඳුම් පිඳුම් කරන්නේ නැතුවට ඒක දැන් අනික් මිනිස්සු මේක දන්නේ නැහැ. අනික් මිනිස්සු මේක කරන්න බෑ, දන්නේ නැහැ. ඉතින් සමහර විට මානෙ තියෙන නිසා වැඩි හිටියුණත් අර බාලපඬිතු සූත්‍රයේ කිව්වේ බුදුහාමුදුරුව අර කපිලවස්තු පුරයට ආවට පස්සේ මානෙ තිබුණු ශාක්‍යෝ කවුරුවත් බුදුහාමුදුරන්ට වඳින්න ආවේ නැහැ. පස්සේ මේ මිනිසුන්ට යම් ආකාරයක මානයක් නිසා පාපයක් කර්මයක් සිද්ධ වුණා කියලා
තියෙනවා.
බාහිරව ඒක හිතාගන්න බැරි, තමන්ගේ අඩුවක් මිසක්. ඒක තමයි තමන්ට කරන්න ඕනේ. අර කායේන වාචා චිත්තේන පමාදේන මායගතං, ඇයි ඒක කරන්නේ? එහෙම වුණා නම් දැන් තමන්ට තේරුම් ගන්න බෑ, තමන්ට පේන්නේ නැහැ, දකින්න බෑ මේ පුද්ගලයා මේ සෝතාපන්න ඵලයේ බුද්ධපත් වූ පුද්ගලයෙක් තමන් ගාව ඉන්නේ. එයත් ගියේ. ඒක නිසා තමයි අපි අර මේ හිතෙන් වචනෙන් යම් අවඩක් අසාධාරණයක් අඩුවක් වුණා නම් ඒකට කායේන වාචා චිත්තේන පමාදේන මායගත කියලා සමාව ගන්න. එතනින් ඒක අහෝසි. ඉතින් ඒක කාගේ අඩුවක්ද? ඒක තමන්ගේ අඩුවක්. ඉතින් ඒක නිසා අපි දැන් හැම කෙනෙක්ම අපිට අවිශ්වාසයක් කරන්න ඕනේ නැහැ. අපි ඒ හාමුදුරුවොත් මගඵලලාභී කෙනෙක් හින්දා වෙන්න පුළුවන් කියලා හිතලා අපි කටයුතු කරනවා. එතකොට අපේ සිත පිරිසිදු. එතකොට මගඵලලාභී නොවි ඉන්නවා නම් එයා හාමුදුරුවෝ කාටද පාපයන්නේ? එයාට යනවා. එහෙම අවස්ථා තියෙනවා. ගිහියෝ ඉන්නවා මගපල්ලාභී ශ්‍රාවකයෝ හැටියට, ඒ පන්සලේම මගපල්ලාභී නොවන මහණ ශ්‍රමණයෝ ඉන්නවා. ඉතින් මේකේ සමහර විට ඔය ගිහි පුද්ගලයාට ප්‍රත්‍යවේක්ෂා ඥාන තියෙන නිසා එයා බඳින්නේ නැහැ, වන්දනාමාන කරන්නේ නැහැ. ඒක ඉබේම වැළකෙනවා. ඒක ධම්මෝහාවේ රක්කති ධම්මචාරය. දෙමව්පියන්ට ඒ ගිහි පුද්ගලයා වඳිනවා. නයෙන් උදව් කළා, උපකාර කළා, හැදුවා, ඒ නයෙන් බේරෙන්. ඒකයි නමුත් ඒ මිනිස්සු ගරු සත්කාර කරන යම් ආකාර. මේ වඳීම කියන එක අපි හදාගත්ත දෙයක්. නමස්තේ කියන එක, වන්දාමි කියන එක අපි හදාගත්ත චාරිත්‍රයක්. යුතුකම් වගකීම් ඉටු කිරීමයි කරන්න ඕන හැමතැනක. හොඳයි, එහෙනම් දැන් ඉතින් වෙලාව පහුවේගෙන යනවා. එහෙමනම් දැන් අද වන විට මේ භාවනා වැඩසටහනේ දවස් පහක් ඉවරයි. සෙන්සුරාද, ඉරිදා, සන්දා, අඟහරුවාද, බදාද, දවස් පහක් අවසානයි. තව දවස් දෙකහමාරක් වගේ තමයි තියෙන්නේ. හෙටයි අනිද්දායි තවත් සූත්‍ර ධර්ම කීපයකින් මේ අවශ්‍ය භාවනා කර්මස්ථාන දෙන්න තියෙනවා. ඊට පස්සේ සෙනසුරාද උදේ වෙනකොට සියලු වැඩ කටයුතු අවසන් වෙනවා. හොඳයි, එහෙනම් කවුරුත් සාදුකාරයක්ද? එමනම් මේ ගාථාවන් කියලා පින් අනුමෝදන් කරන්න. ඉතාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ නේවානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ භූතානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉතාවතාචාමි සම්බදම් පුඤ්ඤ සම්පදං සබ්බේ සත්තානුමෝදන්තු සබ්බ සම්පත්ති සිද්ධියා. ඉදම්මේ ඥාතීනං සුඛිතා වන්තු ඥාතයෝ, ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, ඉදං භෝ ඥාතීනං තු සුඛිතා වන්තු ඥාතයෝ. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ සමාගමු සතන් සමාගමෝ තු යාව නිපාන පත්තියා.